වඩා ආනාපාන සතියේ කරන්න කිව්වේ මෙතන දැන් හුස්ම ඇතුල් වෙන පිට එන හරියට සිහිය තියාගන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ? හුස්ම ගැන ඔන්න දැනගන්නවා නේද? තමන් මොකද කරන්නේ කියලා. මේ වෙලාවේ හුස්ම ඉහළ ගනිමින් ඉන්නවද? පහළ දමමින් ඉන්නවද? නේද? ඒ අවබෝධය එනවා එතන සිහිය පිහිටනකොට. එතකොට මුලින්ම ඉතින් ටිකක් හිත දුවදුවා තියෙන්නේ ආයේ ගන්නකොට තමන්ට පේනවා ඒක හැම මොහොතේම පේන ගානට සිහිය පවත්වන්න ඕන. හැම මොහොතේම පේනවා කියන්නේ වෙන ඒවා හිතන්නේ නැහැ කියන එක. වෙන ඒවා හිතනකොට හුස්ම පේන්නේ නැහැ. නේද? එතන සිහිය තියෙනකොට හුස්ම ගැන දන්නවා. හන්දට දැන් හුස්ම ගන්නවා, දැන් දානවා, දැන් ගන්නවා, දැන් දානවා කියන අවබෝධය තියෙනවා. එහෙම ඒ වචන හිතනවා නෙවෙයි. බලා ඉන්න පුළුවන් හුස්ම දිහා. බලා ඉන්නවා කියන්නේ ඇස් දෙකෙන් නෙමෙයි සිහිය. සිහිය එතන තියෙනකොට දන්නවා තමන් මේ මොහොතේ හුස්ම ඉහළ ගනිමින් ඉන්නවද පහළ දමමින් ඉන්නවද. දැන් ඕක ටිකක් ගැඹුරින් හිතුවොත් ඒ දැන ගැනීම තුළ කරුණු දෙකක් තියෙනවා. හුස්මක් තියෙන බව දන්නවා ඉහළට හරි පහළට හරි. හුස්ම තියෙන බව තමන් දැන ගන්නවා නේද? ඈ හුස්ම තියෙන බව දැන ගන්නවා. එතකොට ගන්න දැන් හුස්මක් තියෙනවා කියන අවබෝධයක් එනවා. එතෙන්ට සිහිය යොමු කරාම හුස්ම කියලා දෙයක් තියෙනවා කියලා අවබෝධයක් එනවා. අවබෝධයක් කියන්නේ දැන ගැනීමක් එනවා නේද? ඉහළ ගන්න හුස්ම හරි පහළ ගන්න හුස්ම හරි තියෙනවා කියලා දැනගන්නවා. කවුද දැනගන්නේ? මම කියලා කියන්න කැමති නෑ. මේ දැනගන්න කෙනෙකුත් ඉන්න ඕන නේද? අර සුස්වත් තියෙනවා කියලා දැනගන්න ස්වභාවයකුත් තියෙනවා නේද? ඔව්. අපි මම කියන වචනේ කිව්වත් නැතත් කවුරු හරි දැනගෙන තියෙනවා නේද? එතකොට දැනගත්තු කෙනෙකුත් ඉන්නවා, දැනගත්තු දේකුත් තියෙනවා නේද? දැනගත්තු දේ මොකද්ද? හුස්ම. එතකොට හුස්මක් තියෙනවා කියලා දැනුවත් වීමක් ඇවිල්ලා තියෙනවා නේද? හුස්ම දිහානේ දැන් බලා ඉන්නේ. හුස්මක් තියෙනවා කියලා දැන අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. ඒ බව දැනගත්තු කෙනෙක් ඉන්නවා කියලා අවබෝධයක් තියෙනවා. අවබෝධයක් කියන්නේ දැන ගැනීම, දැනුවත් වීමක් තියෙනවා. අපි කැමති නැහැ මම ඉන්නවා කියලා කියන්නේ වුණාට. කවුද හුස්ම දිහා බලන් ඉන්නේ? කවුද කෙනෙක් බලන් ඉන්න? අර එළියේ ඉන්න යකෙක් භූතයෙක් වෙන්නේ නැති මම නෙවෙයි නේද? කොහොමhari දැනගත්තු දෙයක්ත් තියනවා, දැනගත්තු කෙනෙකුත් ඉන්නවා. ඕක නේද ඇත්ත தත්ති? ඔව්. ඒ ඇත්ත தත්යෙන් පටන් ගන්න ඕන. බොරුවක් හිතේ හදාගෙන හරියන්නේ නැහැ. ඈ හිත හරි දැනගත්තා. එතකොට හුස්ම තියෙනවා, හිත දැනගත්තා. ඔව්. කාගේ හිතද දන්නේ? හිත දැනගත්තා. ඈ වෙන කෙනෙක්ගේ හිතද දන්නේ? දැනගත්තේ නේද හුස්මක් තියෙනවා කියලා? ඈ කොහරි දැනගන්න දෙයක්ත් තියෙනවා, දැනගත්තු කෙනෙකුත් ඉන්නවා. ඈ එතකොට දැන ගැනීම කියන දේ තුල දැනගත්තු දෙයක්ත් තියෙනවා, දැනගත්තු කෙනෙකුත් ඉන්නවා. එතකොට දැනගත්තු දේ කියන එක ලෝකෙට අයිති දෙයක්. නැත්නම් අපි ඔකට රූප කියලා කියනවා. ලෝකෙට අයිති දෙයක්. හුස්ම කියන රූපය ගැන දැන් දැනුවත් වුණා. නේද? හුස්ම කියන ස්වභාවය. ඒක සියුම් රූපයක්. ඒ වුණාට රූපමය ස්වභාවයක්. නේද? දැන් තව ටිකක් වෙලා බලා ඉන්නකොට දැන් ওই හුස්ම දෙආකාරයි. જાති දෙකක් තියෙනවා. ඉහළ ගන්න හුස්ම කියලා එකක් තියෙනවා. පහළ දාන හුස්ම කියලා තව එකක් තියෙනවා. නේද? අතන බලා ඉන්නකොට ඉහළට යන හුස්ම කියලා එකක් තියෙනවා. පහළට එන හුස්ම කියලා තව එකක් තියෙනවා. නේද? ඔය දෙකනේ දැන් බලා ඉන්නේ. ඒ හරහා ඉහළ යන හුස්ම කියලා එකක් දිහා බලා ඉන්නවා. පහළ යන හුස්ම කියලා තව දෙයක් දිහා බලා ඉන්නවා. දැන් තව ටිකක් හිතන්න. ඉහළ යන හුස්ම කියලා කිව්වේ මොකකටද? මේ දැනගන්න ස්වභාවයන් ටිකක්. නේද? යම් කිසි ස්වභාවයන් ටිකක් එක්තරා පිළිවෙලකට දැනෙනකොට ඒකට කියනවා හුස්ම ඉහළ ගන්නවා කියලා. තවත් පිළිවෙලකට දැනෙනකොට ඒකට කියනවා පහළ දානවා කියලා. පහළ යන හුස්ම. ඈ? මේ දැනුවත් වීම ගොඩකට නේද අපි ඉහළ යන හුස්ම කියලා කිව්වේ. තවත් මේ දැනගන්න ස්වභාවයන් ගොඩකට නේද පහළ යන හුස්ම කියලා කිව්වේ. හ්ම්? හොඳට ඔය දිහා බලා ඉන්නකොට ඔන්න පේනවා මේ දැනීම් 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 ගොඩක් තියෙනවා. ඈ? ඒ දැනීම් ටික දකිනකොට දකිනකොට පේනවා අර හුස්ම කියන එක ඒ සඳහා හිතෙන් දීපු නමක් නේද? දැනගැනීම් ස්වභාවයන් ගොඩකට තමයි හුස්ම කියලා කිව්වේ. ඒ හුස්ම ඉහළ ගන්න එක වෙන්න පුළුවන්, පහළ දාන එක වෙන්න පුළුවන්. දැනීම් ගොඩාක් තිබිලා තියෙනවා. ඒකේ යම් කිසි අඩු වැඩි වීම් ටිකක් තියෙනවා නේද? ඒ දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය ඔන්න දැන් බලන්න. ඒ දැනෙන ස්වභාවයන් ටික දකිනකොට මොනවද දැනීම් ගොඩක්? දැන් හුස්ම කියන නම එනවද එතකොට? හුස්ම කියන නමෙන් ටික ටික මිදෙන්න පුළුවන්. හුස්ම ගන්නවා, හුස්ම දානවා, හුස්ම ගන්නවා, හුස්ම දානවා කියලා මුලින් හිතන් හිටියට නෑ, මොනවද දැනීම් ගොඩක් තියෙනවා. මේ ආකාරي දැනීම් ටික, මේ ආකාරي දැනීම් ටික. ඒ දැනගන්න ස්වභාවයන් ටිකක් දිහා නේද ඔය බලා ඉන්නේ. අවධානය තියෙන. දැන් ටිකෙන් ටික ඔහම ඉන්නකොට මොකද වෙන්නේ? හුස්ම කියන සංඥාවෙන් මිදෙන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ දැනීම් ගොඩක්. ඈ? දැනගන්න දේවල් ගොඩක්. නේද? හොඳට සිහිය යොමු කරගෙන ඉන්නකොට මොනවාද මොනවාද දැනීම් ටිකක් තියෙනවා. දැනගැනීම් ටිකක්. දැන් මේ දැනගන්නේ අපිට දැනගන්න පුළුවන් ආයතනයක් හරහා විතරයි. මොනවාද ආයතන කියන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හය. ආයතන හයක් හින්දා ඔකට කියනවා සල ආයතන කියලා. නේද? එහෙන් දැනගන්නවා, කන නිසා දැනගන්නවා, නාසය නිසා දැනගන්නවා, දිව නිසා දැනගන්නවා, කය නිසා දැනගන්නවා, සිත නිසා දැනගන්නවා. ඔයිට අමතරව පුළුවන් ද දැනගන්න වෙන කෙනෙක් හින්දා? බෑ. ඔය හයෙන් විතරමයි දැනගන්න පුළුවන්. හ්ම්? මේ හිතට දැනුවත් වීමක් ගන්න පුළුවන් ඔය හය දෙනාගෙන් විතරයි. ඊට අමතර දැනගන්න විදිහක් නැහැ. එක්කෝ ඇහෙන් දැකලා නැත්නම් කනෙන් අහලා නැත්නම් නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, එහෙම නැත්නම් දිවෙන් රස දැනගෙන, කයෙන් ස්පර්ශ දැනගෙන, එහෙම නැත්නම් හිතෙන් හිතලා. නේද? ඔය හයට අමතරව දැනුවත් වෙන්න පුළුවන් කමක් තියනවාද? බැ. හ්ම්? දැන් බලන්න මේ හුස්ම තියනවා කියලා දැනුවත් වුනේ කවුරු ආධාරෙන්ද ඔය හය දෙනාගෙන්? නාසය. නාසය ආධාරයෙන් දැනගත්තා නම් දැන් කියන්න හුස්මේ මොන සුවඳද තිබුණේ කියලා. නාසෙන් දැනගන්නේ මොනවද? ගඳ සුවඳ. දැන් හුස්ම ගන්නකොට මොන සුවඳද, දානකොට මොන සුවඳද? නාසය කියන ආයතනින් දැනගත්තා නම් එහෙම වෙන්න ඕන නේද? ගඳක් සුවඳක් දැනගත්තද හුස්මේ? නෑ. එහෙනම් ඒ ඝාන ආයතනේද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? නෑ. මොන ආයතනේද එතකොට වැඩ කරලා තියෙන්නේ? කාය ආයතනේ. කාය ආයතනේ දිහා තමයි ඔය බලන් ඉඳලා තියෙන්නේ නේද? කාය ආයතනෙට දැනෙන්නේ මොනවද? දැනගන්න පුළුවන් මොනවද? ස්පර්ශ නේද? අපේ මේ හැම නැත්තම් කාය ස්පර්ශ ටිකක් නේද ඔය දැනගෙන තියෙන්නේ? ඒකට මතක තියාගන්න, නාසය ළඟ බලා හිටියට මේ නාසය කියන ආයතනේ නෙමෙයි ඔය වැඩ කළේ නේද? වැඩ කළේ මොන ආයතනේද? කාය ආයතනේ. මෙතන දැනෙන ස්පර්ශ නිසා ඇති වෙන දැනීම් ටිකක් තමයි ඔය දැනගත්තේ. අන්නහම දැන් ආයතනේ වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. මොනවා හරි දැනුවත් වුණා නම් මොන ආයතනේද මුල්ුනේ කියන එක. ඒතර හුස්මක් තියනවා කියලා දැනගන්න මුල්ුනේ කාය ස්පර්ශේ, කාය ආයතනේ. ඒක මේ හුලම් පාර වදිනවා වෙන්න පුළුවන්, නැත්නම් රස්නයක් සීතලක් ගැන හැඟීමක් වෙන්න පුළුවන්, තද ගතියක් සියුම් ගතියක් වෙන්න පුළුවන් නේද? ඒ මොන දැනීම වුණත් මොන ආයතනෙන්ද මුල්ම ඒ තියනවා කියලා හැඟීම දුන්නේ? කාය ස්පර්ශේ, කාය ආයතන. ඒගොල්ලේ දැන් ආයතන හයෙන් කොයි එක්කේනාද මේක කිව්වේ කියලා තෝර බේර ගන්න ඕනේ. එතකොට මේ කාය ආයතනෙන් කරන වැඩේ දිහා තමයි ඔය බලන් ඉඳලා තියෙන්නේ නේද? එතකොට කාය ආයතනෙට දෙන්න පුළුවන් ස්පර්ශයක් තියෙනවා කියන සංඥාව නේ? පොට්ටබ්බ තමයි ස්පර්ශයක් තියෙනවා කියන දැනුවත් වීම තමයි කාය ආයතනෙට දෙන්න පුළුවන්. ඇහැටනම් දෙන්න පුළුවන් වර්ණ රූපයක් තියෙනවා කියන දැනුවත් වීම. කනට නම් දෙන්න පුළුවන් ඔව් උනදෝ ශබ්ද සටහන් ටිකක් තියෙනවා නේද කියන අදහස තමයි සෝත ආයතනෙන් දෙන්නේ. මේ වගේ දැන් මෙතන කාය ආයතනෙන් දෙන්න පුළුවන් ස්පර්ශ ගොඩක් තියෙනවා. එතකොට ඒ එක එක ස්පර්ශේ එක එක මොහොතේදී එක එක සංඥා තියෙන්නේ නේද? මේකේ වෙනසක් තියෙන්නේ. ඔය දැනෙන දේ එක එක මොහොතේදී එක එක ස්පර්ශ සංඥා ටිකක් දෙන්නේ. ඒවයි වෙනස්කම් හින්දා තමයි අපි ඒ වෙනස් වෙනස් ස්පර්ශ ගොඩක් එකතු කරලා කියනවා මේකට කියන්නේ හුස්ම ගන්නවා නේද? තව ආකාරي වෙනස් වෙනස් ස්පර්ශ දැන ගැනීම ගොඩක් එකතු කරලා කියනවා මේකට කියන හුස්ම පහළ හෙලනවා. ඉහළ ගන්න හුස්ම, පහළ දාන හුස්ම කියලා කියලා තියෙන්නේ මේ දැනගන්න කාය ආයතනෙන් දෙන දැනුවත් වීම ගොඩක් නේද? ඒ ගොඩක් එකතු කරලා එකකට කියනවා ඔකට හුස්ම ගන්නවා කියලා. තව ගොඩක් එකතු කරලා කියනවා ඔකට හුස්ම දානවා කියලා. දැන් බලන්න මේ කාය ආයතනෙන් දීපු දැනගැනීම් ගොඩක්. ඒත් කාය ආයතනෙන් එක මොහොතක එක දැනුවත් වීමක් විතරයි නේද? ඒ මොහතවල් ගොඩක් එකතු කරලා තමයි අපි කියන්නේ ඔන්න මේ 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 සීරීස් එක මෙන්න මේ මේ මොනවාද මේ මේ පේලියක් කියලා කියමු. දැනගැනීම් පේලියක් තියෙනවා නේද? මෙන්න මේ විදිහේ පේලියකට නම් කියන්නේ හුස්ම ගන්නවා කියලා. මේ විදිහේ පේලියකට නම් කියන්නේ හුස්ම දානවා කියලා. මේ දැනගැනීම් ටික අපි අර පේලියක් වගේ තියලා මේ ටිකට කියනවා හුස්ම ගන්නවා කියලා. මේ ටිකට කියනවා හුස්ම දානවා කියලා. නේද? දැන් හුස්ම කියන දැනගැනීම කායායතනෙන්ද දුන්නේ නැත්නම් වෙන ආයතනකින්ද ඒ දැනුවත් වීම දුන්නේ? මනසෙන් නේද ওই ටික එකතු කරලා ඒ ටිකට නමක් දුන්නේ? මේකට කියන්නේ හුස්ම ගන්නවා. මේකට කියන්නේ හුස්ම දාන. නේද? කාය ආයතනයකට දෙන්න පුළුවන්ද? මේ හුස්ම කියලා අදහසක්. බෑ. කාය ආයතනයට පුළුවන් මේ ස්පර්ශය. ස්පර්ශ සංඥාවක් දෙන්න විතරයි පුළුවන් කාය ආයතනයට. එහෙම නැත්නම් කාය විඥාණයට. නේද? ඒවා ටික අපි බාර කරනවා මනෝ විඥාණයට. එවන තව කෙනෙකුට දෙනවා එකතු කර කර මෙන්න මේ ටික අඳුර ගන්න. එතකොට මනසෙන් ওই ටික එකතු කරලා මේ ගොල්ලන්ට අපි කියමු හුස්ම ගන්නවා කියලා. නේද? එහෙනම් තව ටිකක් දැනුවත් වීම ගොඩක් දුන්නාම අන්න මනස ওই ටික එකතු කරලා කියනවා මේ ටිකට කියමු හුස්ම දානවා කියලා. නේද? එතකොට අර මනසෙන් තමයි ඔන්න දැන් සම්මතයට අයිති දෙයක් හදලා දෙනවා. يعني ලෝකෙට අයිති සම්මතයක්. ඔය වගේ දැනීම් ගොඩකට අපි කියමු හුස්ම ගන්නවා කියලා. මේ වගේ දැනීම් ගොඩකට අපි කියමු හුස්ම දානවා කියලා. නේද? එතකොට අන්න ලෝකෙට අයිති දෙයට නම හදලා දුන්නා කවුද? මනස, මන ආයතන. දැන් කාය ආයතනෙන් ගත්ත ටික මන ආයතනෙට බාර දුන්නා. නේද? වෙනවත් දැන් හුස්ම කියලා දැනගන්න කොච්චර දේවල් ටිකක් වෙලා තියෙනවා. දෙන්නෙක් වැඩක් නෑ. නේද? කවුද දෙන්නා? කාය ආයතනයයි මන ආයතනයයි. කාය ආයතනෙන් එක එක අරන් දෙනවා. ඔන්න ස්පර්ශයක්. විදම මේ ස්පර්ශ 10ක් විතර එකතු වුණාම මන ආයතන කියන ඔය ටික තමයි හුස්ම ගන්නවා කියන්නේ. නේද? ඒතර පහල දාන ටික ඔන්න සරින් සරේ කාය ආයතනෙන් අරන් දෙනවා. ඈ? ඒ අරන් දෙන ටික එකතු කරලා එකතු වුණාම මන ආයතන කියන ඔන්න ඕකට කියන්නේ හුස්ම පහල දානවා කියලා. නේද? දැන් කාය ආයතනෙට කියන්න පුළුවන්ද මේ හුස්ම කියලා? බෑ. ඒකට තියෙන්නේ දැනීමක්. නේද? ස්පර්ශයක් ගැන දැනීමක්. ඒක තමයි කාය ආයතනෙට කරන්න පුළුවන්. ඒකට ඒක අඳුර ගන්න එක කරන්න පුළුවන් මන ආයතනෙට. පැහැදිලිද? දැන් ඔය ශබ්ද ඇහෙනව නේද? පෙර ගහනවා. අහගෙන ඉන්න හොඳට. දැන් කවුද කොයි ආයතනද ඔය අරන් දෙන්නේ? සෝත ආයතනෙ. කන ඇහෙන්නේ නැති කෙනෙකුට පුළුවන් වෙයිද ওই ටික ගැන දැනගන්න? බෑ. එතකොට මුල් වෙලා තියෙන්නේ සෝත ආයතනෙ. දැන් සෝත ආයතනෙ ඒ මොහොතේ ශබ්ද සංඥා ටික අරන් දෙනවා. නේද? නැවේ ශබ්ද සංඥාවල වෙනස් වීම් ටිකක් තියෙනා නේද? එකම ශබ්දෙද ඇහෙන්නේ නැත්නම් වෙනස් වෙන ශබ්ද නේද? එකම ශබ්දය ඇහුණා නම් එහෙම ගාලා ඒ වගේ එක ශබ්දයක් විතරයි. නේද? දැන් මේ ශබ්ද සංඥා අතර වෙනස්කම් ගොඩක් තියෙනවා. දැන් එක මොහොතක ශබ්ද සංඥාවේ තියනවාද මේක බෙර ශබ්දයක් කියන එක? එක මොහොතක් විතරක් ගත්තොත් නෑ. ඒවා ටිකක් එකතු කරලා තමයි අපිට කියන්න පුළුවන් මේක බෙර ශබ්දයක් කියලා. නේද? කනෙන් අරන් දෙන ශබ්ද සංඥා ගොඩාක් එකතු වුණාට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් ඔකට කියන්නේ බෙර ශබ්දයක්. ඒ මොහොතක් ගත්තොත් නිකන් එක ශබ්දයක් විතරයි. හරි? එක මොහොතක ගන්න සබ්ද සංඥාවක් විතරයි. ඒ මොහතක ගන්න සබ්ද සංඥාවට තේරුමක් තියෙයිද? ඊට කලින් සංඥාවයි පස්සේ සංඥාවයි නැති වුණොත් තේරුමක් දෙන්න බෑනේ. මොකද්ද අර තිතක් වගේ. අන්නකට අපි විද්‍යාව දන්න අය කියනවා මේ සාම්පල් කරනවා කියලා. ඒ ඒ මොහොතේ ගන්න සංඥාව. ඈ? ඔය ටික එකතු කරලා ඒ එකතුවට තමයි නමක් දෙන්න පුළුවන්. එක මොහොතක එක තිතක් ගත්තොත් අනේ ඊට කලින් එකයි පස්සේ එකයි නැත්තම් මේකට තේරුමක් දෙන්න බෑ. ඒතර අපිට කියන්න පුළුවන් සද්ද සංඥාවක් කියලා විතරයි. නමක් දෙන්න විදිහක් නැහැ. නේද? ඒ සංඥා ටික අර අඩු වැඩි වෙන හැටි අඳුරගෙන තමයි අපි ඕක මේ ලෝකෙට අයිති දෙයක් නමක් දෙන්නේ. බෙර සද්දෙද, කතා කරන සද්දෙද, කුරුල්ලෙක්ගේ සද්දෙද? අපි සද්ද සංඥා ගොඩාක් දෙනවනේ කනේ. ඔව්, එක මොහොතක් ගත්තොත් එක සංඥාවක් විතරයි. එතකොට ඒ සංඥා දෙක තුනක් අතර අර වෙනස් ස්වභාවයක් දකින්න. ඔය වෙනස අනුව තමයි අපි දෙන්නේ ආ මේක මේකේ සද්දි මේක මේකේ සද්දි කියලා. නේද? මම හුස්මෙත් ඔය වැඩේ නේද කරලා තියෙන්නේ. කාය ස්පර්ශෙන් දැනගන්න එක එක මොහොතේ දැනගන්න ඒවයි වෙනසක් තියෙනවා. එකම ස්වභාවය දැනගත්තා නම් අපිට එහෙම මේ හුස්ම ගන්නවා දානවා කියලා වෙන් කරන්න බෑ. ඔක්කොම එක ආකාර දැනීමක්. කාකාර දැනීමක් නෙමෙයි තිබිලා තියෙන්නේ නේද? පොඩ පොඩ එක එක මොහොතේ දැනීමේ වෙනසක් තියෙනවා. ඒ වෙනස හින්දා තමයි අපි නමක් දීලා තියෙන්නේ. ආ මේ ආකාරයේ දැනීම් ගොඩක් නම් මේකට අපි නමක් දෙමු හුස්ම ගන්නවා කියලා. මේ දැනීම් ගොඩට නමක් දෙමු හුස්ම දානවා කියලා. මේ ශබ්ද සංඥාවලින් මේ දැනීම් ගොඩට අපි නමක් දෙමු බෙර සද්දේ කියලා. මේ වගේ දැනීම් ගොඩකට නමක් දෙමු කුරුල්ලෙක්ගේ සද්දේ කියලා. මේ ආකාර දැනීම් ගොඩකට අපි මේ කතා කරනවා නේද? දැන් තේනවාද? ඒ මොහොතේ ගන්න සංඥා ගොඩක් එකතු කරලා තමයි අපි ඒකට තේරුමක් දෙන්නේ. ඒ සංඥා ටික දෙන්න පුළුවන් මේ ආයතන වලට. ඇහැට නම් රූප සංඥා දෙන්න පුළුවන්, නැත්නම් වර්ණ සංඥා. කනට නම් පුළුවන් ශබ්ද සංඥා ටික අරන් දෙන්න. නේද? කනට පුළුවන්ද රූප සංඥා අරන් දෙන්න වර්ණ සංඥා? නැහැ. හේ. නැත්නම් ඇහැට පුළුවන්ද ශබ්ද සංඥා අරන් දෙන්න? පුළුවන් වුණා නම් හරි ෂෝක් නේද? කන් දෙක ඕනේ ඇහැ විතරක් තිබුණා නම් ශබ්දත් අහන්න පුළුවන් රූපත් දකින්න පුළුවන් අර TV එක වගේ. නැහැ රේඩියෝ එක නම් ශබ්ද විතරනේ රූප බෑනේ. පේනවද මේ දෙන්න කරලා දෙන වැඩි? එක්කෙනෙක් රූප සංඥා අරන් දෙන, අනිත් එක්කෙනා ශබ්ද සංඥා අරන් දෙන. ඈ තව ඒ වගේ අපිට ඉන්නවා 6 දෙනෙක්. තව එක්කෙනෙක් නාසයෙන් ගහන සංඥා, ගන්ධ සුවඳ අදාළ සංඥා අරන් දෙන. දිවෙන් රස සංඥා අරන් දෙන. ඈ ඒ එක්කෙනෙක් කරන වැඩේ තව කෙනෙකුට කරන්න පුළුවන්ද? රස සංඥා අරන් දෙන්න පුළුවන්ද කනට? බැ. ශබ්ද සංඥාරම් දෙන්න පුළුවන්ද දිවට? බැ. ඒකට ඒගොල්ලෝ අඳුරගන්නේ වෙන වෙන සංඥා. නේද? එහෙනම් තමයි මේ ආයතන ගොඩක් තියෙන්නේ. ගොඩක් කියන්නේ ඉතින් 6 දෙනා ඉන්නේ. ඈ ඔය 6 දෙනා තමයි අපිව දැනුවත් කරන්න ඉන්නේ. නේද? ඔය 6 දෙනා අරන් දෙන දේවල් තමයි දැනගත්තොත් දැනගන්නේ. නේද? ඉතින් ළඟින් තියාගෙන ඉන්නවා කේලංකාරයෝ 6 දෙනෙක්. හරි ආසයි මේ කේලං අහන්න. තව කෙනෙක් කියන එකක් අහන්න හරි ආසයි. නේද? මොනවා හරි වෙන කෙනෙක් ගැන කියනකොට අහගෙන ඉන්න හරි ආසයි. ඒක තමයි අපේ මනුස්ස ජාතිය. නේද? ඉතින් අපි 6 දෙනාව ළඟින් තියාගෙන එක එක්කෙනා කියන දේ අහහා තමයි ඉන්නේ. ඈ ඒක එක්කෙනෙක් කියන අන්න අතන මේ වගේ දෙයක් වෙනවා. ආ ඇත්තද ඔය එහෙම තමයි. තව කෙනෙක් කියන අන්න මේ පැත්තේ තව දේවල් ටිකක් වෙනවා. ආ එහෙමත් වෙනවා නේද? අනයි පැත්තත් දැනගන්න. ඈ හරි ආසයි කේලම් අහන්න. ඈ එක එක්කෙනා කියන දේවල් ඔය හදාගෙන තියෙන පුරුද්ද මට පිටාව හෝ හොවා ඉන්න එකම තමයි කරන්නේ. ඉතින් හය දෙනෙක් ළඟින් තියාගෙන ඉඳන් එක එක මොහොතේ එක එක කෙනා කියන ඒවා අහහා ඉන්න. නිදහසක් නැහැ. නේද? නිදහස හම්බ වෙන්නේ ඕ එක්ක තද නිින්දකට යන්න ඕන. යන්තම් නිදාගෙනත් බෑ. ඒකට හීන පේනවනේ. තද නිින්දක හිටියොත් ඔන්න ඒ වෙලාවට විතරයි පොඩ්ඩක් නිදහස ඉන්නේ. ඈ ඇහැරලා ඉන්න හැම මොහොතේම ඉතින් එක එක්කෙනා කියන කේලම් අහහා ඉන්නවා. මේ එක එක දේවල් ඉතින් කියන්න පුළුවන්. ඔය ඉතින් කෙනෙකුට පුළුවන් හුස්ම ගන්නවා දානවා. තව කෙනෙකුට පුළුවන් ඉහළ ගන්න එක නමෝ පහළ දාන එක බුද්ධා. එහෙම සම්මතයක් දාගන්න පුළුවන්. එනත්තන් ඉහළ ගන්න එක බුද්, පහළ දාන එක දෝ. බුද් දෝ බුද් දෝ. එහෙමත් භාවනා කරනවා. තව කෙනෙක් කියනවා ඔක එක දෙක එක දෙක. ඒ කැමැති සම්මතයක් දාගන්න පුළුවන්. ඔව් එක එක උඩට ගිහිල්ලා පහළට එන්න පුළුවන්. එකේ ඉඳන් අටට ගිහිල්ලා අටේ ඉඳන් එකට එනවා. ඒක තම තමන්ට කැමති නමක් දාගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය නම දාගන්නේ මොකටද? නෑ මේ දැනගන්න ඒවා ගොඩකට. එකයි නැත්නම් බුද්ධෝ නැත්නම් හුස්ම ගන්නවා. ඔක්කොම නම් ටිකක් නේද? නම් ටික දුන්නේ අර කේලම් ගොඩක් අහගෙන ඉඳලා අන්න ඒක. ආ මේක මේක තමයි. කියලා නමක් දෙනවා. ඈ ඔබ තමයි අපි සම්මත ලෝකෙ කියන්නේ ලෝකෙට අයිති දෙයක්. ඉතින් කියනවා මම දැනගත්ත ලෝකෙට අයිති දෙයක්. අර එළියේ තියෙන දෙයක් දැනගත්තා. නේද? දැනුවත් වෙනත් තමයි. දැන් අපි හරි ආසයි දැනගන්න. දැනගන්නේ මොනවද? කේලා. අපි හය දෙනෙක් තියන් ඉන්නවා කියලා ටික එකතු කරලා දෙන්න. ඈ වටේ වෙන ඒවා. නේද? දැන් ඔය වටපිටාව අහන් ඉන්න. ඇහෙන ශබ්ද වලින් දැනගන්නවා නේද? ඇස් පියාගෙන පොඩ්ඩක් අහගෙන ඉන්න. මොනවද ඇහෙන්නේ කියලා. ඇස් මොකුද කෑ ගහන්නේ? වවුලෝ. කහිනවා. දැන් අර කතා කළා. ෆෑන් එක කරකිනවා නේද? තව ඇහෙනවද සද්ද? කුරුල්ලෙකුත් කෑ ගහනවා. දැන් බලන්න ඔය සද්ද ටිකෙන් කොච්චර දේවල් දැනගත්තද? කවුද ඔය ටික එකතු කරලා දුන්නේ? සෝතායතන. දැන් අපි ඔය එක කේලංකාරයේ කියන ටික අහගෙන හිටියා. ඈ ඒව අහගෙන නිකන් ඉන්නෙත් නැහැ. ඒ දැන් කනට පුළුවන් සද්ද සංඥා ටිකක් දෙන්න විතරයි. කනට පුළුවන්ද මේ කුරුල්ලෙක් කියලා කියන්න? කනට ඒක කියන්න බෑ. එච්චර දැනුමක් නෑ ගේලම් කියන කෙනාට. එයාට පුළුවන් මෙන්න මේවා ටිකක් තියනවා කියලා එකතු කරලා දෙන එක විතරයි. ඈ ඊළඟට අපි ළඟ ඉන්නවා එක්කෙනෙක්. ඔය එයා ඔය මාත් එක්ක තරහට තමයි ඔහොම කියන්නේ කියලා කියනවා නේද බැහුවහම. ඒ ටික කවුද හදන්නේ? තමන්ගේ මනස. නේද? අපි දැන් අර ටික එකතු කරලා ඔන්න අපේ අපේ වර්ෂන් එක දෙනවා. අපේ කතාව හදනවා. ඒ අපේ කතාව තමයි අර ඔය කුරුල්ලේ. ඔය වවුලෙක්. සද්දේ තිබුණාද මේ මේ වවුලා කියන එක? නෑ. ඒක හැදුවේ කවුද? තමන්ගේ හිත මනස. නේද? ඔව්. ඔව්. නොදැන ඔව් නොදැන ගැනීම කියන්නේ මොකද්ද? නෑ ඒ ටික අපි ගණන් ගන්නේ නෑ. අපි මේ දැනගන්න ඒවා ටික තමයි මේ අපේ දැනගන්න ඒවා ටික. අපිට දැන් නොදැනගන්න ටික දැනගන්න විදිහක් නැහැ. මම දන්නේ නැහැ මේ ප්‍රශ්නේ අනිත් අයට තේරෙනවද කියලා. ඔය කිව්වේ දැන් සංඥාවක් දෙනකොට අර සිතක් වගේ එකක් දෙනවා කියලා. නේද? ඒ ඒ මොහොතේ දැනුවත් වෙන. ඒකට ඒ සිත් දෙකක් අතරත් තියෙනානේ මොකද්ද? අර සද්ද සංඥා දෙකක් අතර දැන නොගන්න මොහොත අන්න ඒක ගැන ප්‍රශ්නයක් ඇහුවේ. ඒක වෙනම හිතලා බලන්න. ඒ වුණාට අපේ අවධානය යන්නේ දැන ගන්න ටිකට. හරි? දැන් කවුරු හරි දැන් කේලමක් අහනකොට කියන ටික අහගෙන ඉන්නවා මිසක් කියපු නැති ටික අහගෙන ඉන්නේ නැහැ. අපි කියන ටික තමයි අහගෙන ඉන්නේ. ඔව්, ಗುಣ හොඳ ටික කියන්නේ නැහැ නේ, නරක ටිකනේ කියන්නේ. ඒක ඒ ටික තමයි රස කර කර අහගෙන ඉන්නේ. නේද? කෙනෙක්ගේ හොඳ නෙමෙයි නරක. නේද? කාට හරි බණිනකොට හරි ආසයි ආගෙන ඉන්න. වැරදි ටික කියනකොට. හොඳ ටික එච්චර පේන්නේ නැහැ. ඈ? ඒ වගේ මේ මේ මේකෙන් අර ඒ ටිකක් හදබලව දෙන ටික තමයි දැන් අපි අහගෙන ඉන්නේ. හ්ම්? එතකොට ඒ අහගෙන ඉන්න ටිකට අපි කියනවා සද්ද සංඥා කියලා. කන අරන් දෙන ටික. ඇහැ අරන් දෙන ටිකට කියනවා රූප සංඥා නැත්නම් වර්ණ සංඥා. නේද? ඔව්. එක දේ නෙමෙයි. දැන් එක්කෙනෙකුට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. කේලම් කියන එක්කෙනා එකක් නෙමෙයිනේ කියන්නේ. නේද? දැන් කන කියන එක්කෙනාට කුරුල්ලා කෑ ගහන එක දෙන්න පුළුවන්, වාහනේ සද්දේ දෙන්න පුළුවන්, කතා කරන සද්දේ දෙන්න පුළුවන්, ෆෑන් එකේ සද්දේ දෙන්න පුළුවන්. ඔක්කොම සද්ද. සද්ද වලට අදාළ වෙනස් දේවල් ටික ඔක්කොම ආරම්භ වෙනවා. නෑ, ආයතන දෙකක් එකතරේ වැඩ කරන්න බෑ. එතන වෙන්නේ වේගය වැඩි. හරි? එක ආයතනයක් වැඩ කරනකොට තව ආයතනයක් වැඩ කරන්නේ නෑ. එකක් ඉවර වෙලාමයි තව එකක් වැඩ කරන්නේ. ඔව්. ඔව්, ඒ දෙක ඒ වුණාට දැන් එක තත්තරයකට හිට කෝටියක් විතර හැදිලා ඉවරයි. ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. එතකොට දැන් සද්ද සංඥා ඇති වෙන අතරේ කියන්නේ ඒ සංඥාව ඇති වෙන මොහොත නෙමෙයි. ඒ ක්ෂණේදී ඒක විතරයි. මොකද එක හිතකට එක විඥානයකට එක මොහොතක එක විඥානයක් විතරයි පහළ වෙන්න පුළුවන්. තව විදිහට කිව්වොත් චක්කු විඥානේ පහළ වෙන මොහොතේම සෝත විඥානයට පහළ වෙන්න බෑ. චක්කු විඥානේ නිරුද්ධ වුණාට පස්සෙමයි සෝත විඥානයක් පහළ වෙන්නේ. සෝත විඥාන නිරුද්ධ වුණාට පස්සෙමයි තව මොකක් හරි විඥානයක් පහළ වෙන්නේ මේ හය දෙනාගේ. හරි? අර කන නාසය දිව ශරීරය මනස කියලා හය දෙනෙක් ඉන්නවනේ. ඔය හය දෙනාට අදාළ විඥාන හයක් තියෙනවා. විඥාන හය කියන්නේ එයා කියන එක දැනගන්න එක. එතකොට ඇහැනම් කිව්වේ දැනගන්නේ රූප සංඥාවක් ගැන. කනනම් කිව්වේ දැනගන්නේ සද්ද සංඥාවක්. නාසයනම් කිව්වේ ගහන සංඥාවක් ගැන. දිවනං කිව්වේ රස සංඥාවක් ගැන. නේද? කයනං කිව්වේ ස්පර්ශ සංඥා, පොට්ටබ්බ සංඥාවක් ගැන. හරි? ඒ ඒ එක්කෙනාට අදාළ සංඥා ටිකක් තියෙනවා. වෙන කෙනෙක් කියන එකක් මෙයාට ඇවිල්ලා කියන්න බෑ. නේද? රස සංඥාවක් ගැන ඇහැට ඇවිල්ලා කියන්න බෑ. ඇහැට කියන්න පුළුවන් රූප සංඥා ගැන විතරමයි. නේද? කනට කියන්න පුළුවන් ශබ්ද සංඥා ගැන විතරමයි. වෙන කෙනෙක් කරන වැඩක් ගැන එයාට කියන්න බෑ. එහෙම වෙනසකුත් තියෙනවා. අපි මේ හය දෙනා තෝරගෙන ඉන්නේ වැඩ හයකට. හරි? එහෙ නැත්තම් එක්කෙනෙක් තියාගන්න තිබුණානේ ඔක්කොම කරන්න. එහෙම වෙලා නැහැ. ආයතන වේගෙ වැඩි හින්දා තමයි එකසරේ වෙනවා කියලා පේන්නේ. ඔව්. දැන් හය දෙනාම එකසරේ කතා කළාට අපිට හයම එකසරේ අහන්න බෑ. මෙයා කියන එක ටිකක් අහනවා, ඊට පස්සේ මෙයා කියන එක ටිකක් අහනවා, ආයෙ මෙයාගේ ටික මොහොම තමයි අහන්න තියෙන්නේ. ඒක අර බොහොම ඉක්මනට වෙනවා. දැන් තත්පරයක් කියනකොට විඥාන කෝටියක් විතර හැදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් වේගවත්. ඒ හින්දා තමයි අපිට මේක එකසරේ ඔය හයම වැඩ කරනවා වගේ හිතෙන්න පුළුවන්. එහෙන් බලා ඉන්න ගමන් සද්දත් අහනවා, මේ කකුල රිදෙනවත් දැනෙනවා, ගඳ සුවඳක් එනවා නේද? ආයතන හයම වැඩ කරනවා වගේ දැනුණට එක ක්ෂණයක් ගත්තොත් එක ආයතනයක් විතරයි වැඩ කරන්නේ. එක ක්ෂණයක්. ඒ ක්ෂණය අපි චිත්තක්ෂණය කියනවා. ඈ හිතක් පහළ වෙන ක්ෂණය. ඒක මේ වෙලාවෙන් මනින්න බෑ. බොහොම කුඩාගයක්. හරි? මෙහෙම කරනකොට තත්පරයක් වෙනකොට ඒ වගේ කෝටියක් විතර හැදිලා නැති වෙලා ඉවරයි. ඒ තරම් වේගවත් ඒක. ඔව්, ඒ වේගෙ වැඩි ගොඩාක්. අපිට හිතා ගන්න බැරි තරම් වේගයක්. ඒ වේගෙ වැඩි හින්දා තමයි ඔක්කොම එකතරේ වැඩ කරනවා කියලා තේන්නේ. උනාට එකක් හටගෙන නිරුද්ධ වෙලාම තමයි තව කෙනෙකුට හට ගන්න පුළුවන්. දෙන්නෙකුට එකතරේ ඉන්න බෑ. ඒක තේරුම් ගන්න විඥාන දෙකක් එක මොහොතේ පහළ වෙන්න බෑ. එක විඥානයක් නිරුද්ධ වෙලාම තමයි තව විඥානයක් හටගන්නේ. හරි? එතකොට ඔව් ආත්මයයි මොකක්ද කියලා වෙනසක් නැහැ. මේ හිත වැඩ කරන්නේ ඔහොමමයි. එක ක්ෂණයක එක විඥානයක් විතරමයි. හරි? ඒක චිත්ත නියාම ධර්මයක්. ඒ නීති ටිකක් තියෙන නියාම ධර්ම කියලා. මේ ස්වභාව ධර්මයේ තියෙන. චිත්ත නියාම කියලා જાතියක් අහලා ඇති. එතකොට මේ හිත වැඩ කරන ආකාරය. ඒක නියාම ධර්මයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. හරි? චිත්ත නියාම කියන එක. ඔව් දැන් චක්කු විඥානේ ඇති වෙන ක්ෂණය ගත්තොත් ඒක ඇති වෙන්න හේතු ටික මේ මොහොතේ තියෙන්නේ. චක්කු විඥානේ ඇති වෙන්න හේතු ටිකක් තිබුණානේ. ඒ හේතු ටික යෙදුන හින්දා මේ මොහොතේ චක්කු විඥානේ පහළ වෙලා. එතකොට මේ මොහොතේ සෝත විඥානේ පහළ වෙන්න හේතු යෙදිලා නැහැ. චක්කු විඥානේ පහළ වෙන මොහොතේ චක්කු විඥානේ හැදෙන්න හේතු ටික සකස් වුණා. ඒ හින්දා චක්කු විඥානේ පහළ වුණා. ඒ මොහොතේ නෑ සෝත විඥානේ හැදෙන්න අවශ්‍ය හේතු ටික සකස් වෙලා නෑ. ඒ හින්දා සෝත විඥානේ නෑ. ඈ ඒකට අවශ්‍ය හේතුන් ටික සකස් වුණා හින්දා තමයි මේ විඥානේ පහළ වුණේ. පැහැදිලිද? ඔව්. එතකොට මේ හය දෙනා හොඳට අඳුරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඈ මොකද අපි ওই හය දෙනාම විශ්වාස කරන හොඳම යාළුවෝ අපිට කියන්නේ ඇත්තමයි. ඈ කේලං කියන අය ඔක්කොම විශ්වාස කරනවනේ. ඔය මේගොල්ලෝ කියන්නේ ඇත්තමයි. මේගොල්ලෝ කියන දේ හින්දා අහගෙන ඉන්න ඕන. ඈ කියලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඔය පුරුද්ද තියනකම් සංසාරේ යනවා. ඈ මෙච්චර කාල සංසාරේ ඇවිල්ලා තියෙන්නේ ඔය හය දෙනා විශ්වාස කරපු හින්දා. කේලං ටික අහලා රස කර කර ඒවා තමයි ඇත්ත. ඒවා තමයි ඇත්ත කියලා ආපු හින්දා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා ඔය හය දෙනාම බුරුකාරයෝ. එක්කෙනෙක්වත් විශ්වාස කරන්න එපා. ඈ ඔය හය දෙනාම දැන් ඒකට දුන්නේ දැන් සංඥා. එක්කෙනෙක් රූප සංඥා රන් දෙනවා, තව කෙනෙක් ශබ්ද සංඥා රන් දෙනවා, තව කෙනෙක් ගාහන සංඥා රන් දෙනවා, තව එක්කෙනෙක් රස සංඥා රන් දෙනවා, තව කෙනෙක් ස්පර්ශ සංඥා රන් දෙනවා, තව කෙනෙක් ඒ මනෝ සඤ්ඤා ආරම්භ වෙනවා නේද? සඤ්ඤා උපමා කළේ මොකටද බුදුරජාණන් වහන්සේ? මිරිඟුවට. සංඥාව උපමා කරනවා මිරිඟු. ඔන්න ඔය දැක්කේ මිරිඟුවක් කියලා හිතා ගන්න. මිරිඟුවක් දැක්කහම මොකද වෙන්නේ? ඒක ඇත්ත නොදන්න කෙනාට මොකද හිතෙන්නේ? වතුර තියෙනවා කියලා නේද? මිරිඟුවේ ඇත්ත ස්වභාවය දන්නේ නැති කෙනාට හිතෙන්නේ අන්න වතුර පේනවා කියලා නේද? වතුර තියෙනවා කියලා. දැන් මිරිඟු ස්වභාවය කියන්නේ මොකද්ද? එතෙන්ට ගියොත් වතුර හම්බ වෙනවද? නැහැ. වතුර වගේ පේනවා. වතුර පවතිනවද එතන? නැහැ. ඒ වගේ පෙනුනට එහෙම දෙයක් නැහැ. ඕකට නේද මිරිඟුව කියන්නේ? මේ වගේ පේනවා ඒ වුණාට එතෙන්ට ගිහාම ගන්න දෙයක් නැහැ. ඈ? මිරිඟුව කියන්නේ ඕක නේද? ඒ වගේ අපිට පේන ස්වභාවයන් තියෙනවා. දැන් ඔන්න දේ දුන්නා වගේ එකක් ඒ වගේ. නේද? දේ දුන්නක් වගේ පේනවා. එතෙන්ට ගියොත් දේ දුන්නක් තියෙයිද? නැහැ. මේ පෙන්눔 කරන ස්වභාවයක් විතරයි. හරි? තකන්න දැන් බුදුහාමුදුරුව උපමා කරන මේ සංඥාව මිරිඟුවක් කියලා හිතන්න කියලා. මිරිඟුව කියලා කියන්නේ එහෙම පෙන්눔 කළාට පවතින ස්වභාවය ඒක නෙවෙයි. මේ පෙන්눔 කිරීමක් විතරයි. නේද? පෙන්눔 කරනවා කියන්නේ අර හීනයක් දකිනවා වගේ. මේ හීනෙන් ඕන දෙයක් දකින්න පුළුවන් නේද? ඒක ඇත්තට තියනවද? නෑ. ඒ කියන්නේ මේ හිතෙන් හදලා දෙන දේවල් ටිකක් විතරයි නේද? මනසෙන් හදන දේවල් ටිකක්. බෑ. ඒවා අපිට හිතුණාට ඇත්තට තියනවා වගේ ඇත්තට තියනවද? නෑ. මිරිඟුව කියන්නේ ඒක නේද? එතකොට මේ සංඥා ටික බුදුරජාණන් වහන්සේ උපමා කරනවා මිරිඟුවකට. එතකොට තේරුම් ගන්න රූප සංඥා, ශබ්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා. ඔය සේරම මිරිඟුවකට තමයි බුදුරජාණන් වහන්සේ උපමා කළේ. මොන නියාම ධර්මද? මොකක් දන්නේ නැති හින්ද? මෙරි මෙරි යන කතාවක් නෙවෙයි යතන යෙදෙන්නේ. මෙරි මෙරි යනවා කියමු. දැන් මෙරි මෙරි යන ඒවත් තියනවනේ. නෑ කියන්නේ මොකද්ද? දැන් මෙරි මෙරි යන්නේ මොනවද? මෙරි මෙරි යන දේවල් තියෙන හින්දානේ මෙරි මෙරි යනවා කිය. හරි, දැක්කා කියමුකෝ. මැරෙනවා දකින්න. ඈ? උපදිනවත් දකින්නවා මැරෙනවත් දකින්නවා කියමු. එතකොට මොකුත් නැද්ද? මොනවාද උපදින්නේ මොනවාද මැරෙන්නේ? මොනවා හරි තියෙන්න ඕන නේද? මොනවා හරි උපදිනවා මැරෙනවා කියන්නේ මොනවා හරි තියෙනවනේ නේද? දැන් ඔන්න කූඹි පේලියක් යනවා කියලා හිතන්. එතකොට කූඹි පේලියක් පේනවද? පේනවා. නේද? දැන් එක මොහොතක ගත්තොත් ඉන්න කූඹියද ඊළඟ මොහොතේ දකින්නේ? නැහැ. නේද? එතකොට එක එක මොහොතේ තෙන්ට එන්නේ එක එක කූඹිය. නේද? හරියට ඒ කූඹියෙක් උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා ඒ වගේ වැඩක් නේද? ඔව්. ඒ වුණාට දැන් ඔතන කූඹි පේලියක් නැද්ද? තියෙනවා නේද? ඔව්, ගඟක් ගලනකොටත් එහෙමයි. අපි දකිනවා හට ගන්න නැති වෙනවා හට ගන්න නැති වෙනවා. ඒ වුණාට එතන මුකුත් නැද්ද? තියෙනවා නේද? ඒ සුළු මොහොතක් හරි තියෙනවා. තියෙනවා නැති වෙනවා කියනකොට ඒ තියෙන පවතින ගතියකුත් තියෙනවා. දැන් තමන්ගේ ශරීරය අරන් බලන්නකො. ඔක මොහොතින් මොහොත වෙනස් වෙනවා නේද? දැන් මීට අවුරුදු 10කට තිබුණ තත්ත්වෙද දැන් තියෙන්නේ? අවුරුදු 10කට කලින් තිබුණ තත්ත්වෙද දැන් ශරීරය? නැත්නම් අවුරුදු 20කට විතර කලින් තිබුණ තත්ත්වෙද දැන්? සමහරු ගන්නවනේ ඔය ෆොටෝ නේද? ඈ? හැම උපන්දිනයටම ගිහිල්ලා ගන්නවා. ඉතින් එකතු කරගෙන තියාගෙන ඉන්නවා. දැන් ඔය තියෙන ඒවා මේ හිටියේ මමද? මේ හිටියේ මමද? මේ ඉන්නේ මමද? මම කියලා තමයි කියන්නේ. ඈ? දැන් ඒ ශරීරෙද දැන් තියෙන්නේ? ඔව්. මේ ශරීරය වෙනස් වෙනවා කියලා දන්නව නේද? ඉපදුන දවසේ ඉඳන් මැරෙන මොහොත දක්වා වෙනස් වෙනවා නේද? ඒක නොදන්න කෙනෙක් ඉන්නවද? දන්නේ නැද්ද ඔබ? ඈ? දන්නව නේද? මේ ශරීරය වෙනස් වෙනවා කියලා දන්නවා. ඈ? ආ, දන්නේ නැති කෙනෙක් ඇති කියලා හිතන්නේ. නේද? ඒක අමුතුවෙන් බැලුවත් ඕකම නේද දැනගන්නේ. වෙනස් වෙන දෙයක් තියෙනවා. දැන් ඔය වෙනස් වෙනවා කිව්වට ඉතින් ඔය තියෙන තණ්හාව නැති වෙයිද? ඒ වෙනස් වෙනවා කිව්වට තණ්හාව නැති වෙයිද? ඔන්න ඕවා තමයි හිතන්න ඕන. ඒ තණ්හාව නැති වෙයි කියලා ඔහේ අනිත්‍ය බලබලා ඉන්නවා. ඔක දැක්කට තණ්හාව නැති වෙයිද? අනිත් පැත්තට කියනවා නෑ, තාම වෙනස් වීම දැකලා නෑ, ඒකයි මේ තණ්හාව තියෙන්නේ. ඒක කොච්චර බැලුවත් ඉතින් ඊට වඩා දෙයක් දකින්න නෑ. ඈ? වෙනස් වීමක් දකින්න තියෙනවා, අනිත්‍යයක් දකින්න තියෙනවා, හැබැයි ඔය බලන දේ නෙවෙයි. ඊට වඩා ලොකු දැනුමක් ඇතුව බලන්න ඕන. ඒ දැනුම තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය ඇති කරගෙන දකින්න ඕන දේවල් ටිකක් තියෙනවා. සම්මා දිට්ඨිය නැතුව ඒව බල බලා හිටියට තමන් බලන්නේ මොකද්ද? මොන හේතුවක් නිසාද බලන්නේ? මෙහෙම බල බලා හිටියහම මොන අවබෝධයද එන්නේ? ඒව ගැන කිසිම දැනුමක් නැහැ. හරි? මෙහෙම වෙයි කියලා හිතාගෙන ඔහේ කරනවා. අර කවුරුවත් කිව්වට ඉතින් මෙහෙම භාවනා කරගෙන යන්න. එතකොට නිවන හම්බ වෙයි. ඈ? ඉතින් ඔහේ කරනවා. ඈ? කරන කෙනා දන්නෙත් නැහැ, සමහර විට කියා දෙන කෙනා දන්නෙත් නැහැ. එහෙම හිතාගෙන ඉන්නවා. මෙහෙම මෙහෙම කරහම් මෙහෙම වෙයි. ඒතර ධර්මය ගැඹුරින් හොයලා නිවෙයි යෝක කරන්නේ. ඔව්. කොහෙන්ද අහලා තියෙන අනිත්‍ය බලන්න? එහෙනම් අනිත්‍ය බල බලා ඉන්නවා. නේද? මෙහෙම බල බලා හිටියහම මේ අවබෝධයයිද? මෙහෙම බල බලා හිටියායට මේ අවබෝධය ඇවිල්ලා තියෙනවද? කියලා ඒවා හොයලා බලන්න ඕන කමන්නේ. ඒකේ මම බල බලා ඉද්දි නිවන් ලැබුණා තමයි පුදුමේ. ඈ? නිවන් නොලැබෙන එක නෙමෙයි. නිවන් අවබෝධුණා තමයි පුදුම වෙන්න ඕනේ. ඈ? ධර්මයක් යදා ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා ගැඹුරින් හොයන්න නැතුව. නේද? දැන් ඔන්න මුලින්ම ආස්වාස ප්‍රස්වාස කියලා දෙයක් තියෙනවා. ඒ දෙය බලා ඉන්න නේද? දැන් ඔන්න ආස්වාසය ඔය කියන විදිහට ඕනනම් ආස්වාසය ඇති වෙනවා, ඒ වගේම නැති වෙනවා. ප්‍රස්වාසෙත් ඇති වෙනවා, ඒ වගේම නැති වෙනවා. නේද? ඒකත් තේරෙනව නේද? දැන් ප්‍රාස්වාසය තියෙනකොට ආස්වාසය නැහැනේ. නේද? ආස්වාසය තියෙනකොට ප්‍රාස්වාසය නැහැ. ඇති වෙලා නැති වුණා කියන එක පේනවා නේද එතන? ආස්වාසයක් හටගෙන ඒක නිරුද්ධ වෙලාම තමයි ප්‍රාස්වාසයක් හටගන්නේ. ප්‍රාශ්වාසය හටගෙන ඒක නිරුද්ධ වෙලාම තමයි ආශ්වාසය හටගන්නේ. ওই දෙකටම එකට පවතින්න පුළුවන්. ආශ්වාසයි ප්‍රාශ්වාසයි දෙකම එක මොහොතේ තියෙනවද? නැහැ. ඈ? ඒ උත්තරම අනිත්‍ය දකින්නවනේ. නේද? හටගෙන නිරුද්ධ වෙන බව දකින්නවනේ. දකින්නේ නැද්ද? වචනේ නෙමෙයි නුවණින් දකින්නේ නැද්ද? ක්‍රියාවෙන් උත් දකින්න පුළුවන්. බැරි කමක් නැහැ. නේද? නේද? ඕක පොඩ්ඩක් දකින්නකොටම හිතා ගන්න පුළුවන් දෙයක්. ඇතිවීම නැති, ඒ කියන්නේ ආස්වාසය තියෙනවා ආස්වාසය නැති වුණා. ප්‍රාස්වාසය තියෙනවා ප්‍රාස්වාසය නැති වුණා. දැන් හිතලා බලන්න. ඔය අනිත්‍ය දැකලා නැද්ද? නැත්නම් අනිත්‍ය දැක්කොත් උතන අවබෝධය ලැබෙයිද? පොඩ්ඩක් හිතලා කියන්න බලන්න. ඈ?
හෙලෝ.
හුස්ම දිහා බලාගෙන හිටියහම අනිත්‍ය පේන්නේ නැද්ද? පේනවා. ඇතිවීම නැතිවීම පේන්නේ නැද්ද? පේනවා. දැන් ওই දිහා බලන් හිටියොත් නිවන් අවබෝධ වෙයිද? හිතාගෙන ඉන්න ඕක තමයි විදර්ශනය කියලා. ඈ? හුස්මේ ඇතිවීම නැතිවීම දැකීම තමයි විදර්ශනාව. ඈ? ඇති වෙනවා නැති වෙනවා දකින එක කිව්වේ දැන්. දකින්න ඕන. හෙල්. ඈ මේ අනිත්‍යනේ බලන්න. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඕකේ පටිච්ච සමුප්පාදයටත් ගලපයි. ඈ පංච උපාදානස්කන්ධයටත් ගලපයි. වැඩි තියෙන්නේ ඕක නිවන් මාර්ගයද නැත්නම් ලෝකෝත්තර මාර්ගයද කියන එක නුවණින් බලන්න. නේද? ඔය ලෝකෙට අයිති දැක්මක්ද දකින්නේ ලෝකයේ ඉක්මවා ගිය දැක්මක්ද? හුස්ම කියන්නේ ලෝකෙට අයිති දෙයක්. නේද? සම්මත ලෝකෙට අයිති දෙයක් හුස්ම කියන එක. අපි අර මොනවා හරි එකතු කරලා දෙන නම හැමතිස්සෙම සම්මතයට අයිති දෙයක්. ඒක ඕන කෙනෙකුට දකින්න පුළුවන්. නේද? සම්මත ලෝකේ ඕන කෙනෙක් දකින දේ තමයි ලෝකෙට අයිති දේ. ඈ ඒක ලෝකේ ඉක්මවා ගිය ලෝකෝත්තර දැක්ම නෙවෙයි. කාගෙන් හරි හුස්ම තියනද ඇහුවා ඕන කෙනෙක් කියනවා මේ තියෙන හුස්ම. ඕක ඇති වෙනවද නැති වෙනවද කියලා ඇහුවොත් එකක් තියයි නේද? ඒ හුස්ම ඇති වෙලා නැති වුණා. ප්‍රාශ්වාසෙත් ඇති වෙලා නැති වුණා. මොකද විදර්ශනාවට හැරෙන්න කලින් විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. එහෙම නැත්නම් විදර්ශනාව කරන්නේ ඇයි? කුමක් සඳහාද විදර්ශනාව කරන්නේ? නිවන. නිවන කියන්නේ ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෝත්තර දැක්මක් තමයි නිවන. එහෙම නැත්නම් නිවන් මාර්ගයටම කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියලා. ලෝකෝත්තර කියන්නේ ලෝකෙට අයිති ස්වභාවයක්ද ලෝකේ ඉක්මවා යන ස්වභාවයක්ද? ලෝකේ ඉක්මවා යන ස්වභාවයක්. දැන් අපි ලෝකෝත්තර කියලා කිව්වට ඔය දකින්නේ සාමාන්‍යයෙන් තිරිසන් සතෙකුටත් දකින්න පුළුවන් දෙයක් නම් ඒක ලෝකෝත්තර වෙයිද? නෑ. නේද? තිරිසන් සතෙක් වැටෙන්න බෑනේ ලෝකෝත්තර මාර්ගෙට. මනුෂ්‍යෙක්ම වෙන්න එපයි නේද? මනස උසස් කෙනෙක් එපයි ලෝකෝත්තර මාර්ගෙට වැටෙන්න. එතකොට මේ හුස්මක් තියෙනවා කියලා දැනගන්න එක ලෝකෝත්තර දෙයක්ද ලෝකෙට අයිති දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. මේ හුස්ම ඇති වුණා නැති වුණා කියලා දකින එක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? නිකන් කාගෙන් හරි පොඩි ළමෙක්ගෙන් අහලා බලන්න, ඔය හුස්ම දිහා බලාගෙන ඉඳලා මට කියන්න ඔය හුස්ම ඇති වෙනවා නැති වෙනවා කියලා දකින්න පුළුවන්ද කියලා. එයා නෑ කියයිද? ඇත්තියෝ, මේ හුස්ම අර ඉස්සෙල්ලා තිබුණ හුස්ම ඇති වුණා නැති වුණා, ඊට පස්සේ තමයි පහළ දාන හුස්ම ඒකත් ඇති වුණා නැති වුණා. දැන් හිතන්න ඕක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති නේද? තංග ඔය ලෝකෙට අයිති දේ දකින්නද ඔච්චර මහන්සි වෙන්නේ? ඒක විදර්ශනාවක් වෙයිද? මේකයි දැන් විදර්ශනාව කරන්නේ කොහොමද කියන්න කලින් විදර්ශනාවක් කියලා කියන්නේ මොන වගේ දෙයකටද කියන එක ගැන අවබෝධයක් ගන්න ඕනේ. දැන් ඕන එකක් අරන් ඔන්න ඔය විදිහට බලන්න, මේක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෙ ඉක්මවා ගිය දැක්මක්ද? මොකක්ද නාමය, මොකක්ද රූපය, මොකක්ද? රූපය කියන්නේ හුස්ම, නාමය කියන්නේ මොකක්ද? දැනගන්න ස්වභාවය නැත්තම් සිත. ඒ හුස්ම සම්බන්ධව ඇති වුණ හිත් ටික නාමය. දැන් රූපය කියලා දෙයක් තියෙනවා හුස්ම. ඒක බාහිරේ තියෙන දෙයක් නේද රූපය. අර නාම ධර්ම ටික හිතේ ඇති වුණා. නාමය. දැන් ඕකත් බලන්න, ඒකත් ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෙ ඉක්මවා ගිය දැක්මක්ද කියලා. ඕක හිතාගෙන ඉන්නේ විදර්ශනාව කියලා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. නුවණින් හිතන්න, මේ ලෝකෙට අයිති අන හුස්ම කියලා දෙයක් තියෙනවා. ඒක දැනගත්තා නාම ධර්ම ටිකෙන්. ඕක නේ ඔය කියන්නේ නේද? හුස්ම කියලා දෙයක් තියෙනවා, ඕක දැනගත්තා හිතෙන්. ඕක නේද තව කෙටියෙන් කිව්වොත්? ඕක නිකන් පොඩි ළමෙක්ගෙන් අහලා බලන්න, හුස්ම කියලා දෙයක් තියෙනවද? ඔව් කියයි. ඒක හිතෙන් දැනගත්තද? ඔව් කියයි. ඈ නෑ, ලෝකෝත්තර දැක්මක්ද ගත්තේ? ලෝකෙට අයිති දැක්මක්ද? ලෝකෙට අයිති දැක්ම ඕන ලෝකෙට අයිති කෙනෙක්ගෙන් ඇහුවොත් ඔය ටික කියයි. අනේ එතකොට ඔය දැන් විදර්ශනාව කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගන්න. විදර්ශනාවද නැද්ද කියලා මගෙන් අහන්න නෙමෙයි, Tamanටම චෙක් කරන්න විදිහක් මේ කියන්නේ. ඈ මං කියලා පිළිගත්තොත් ඒක ආයේ තව කෙනෙක්ගෙන් අහගත්තු එකක්. එහෙම නියම් දකින්න බෑ. Tamanම දකින්න පුළුවන් මට්ටමකට එන්න ඕන. මේ ලෝකෝත්තර දෙයක්ද නැද්ද කියන එක. මේ වඩන්නේ විදර්ශනාවක්ද නැද්ද කියන එක තම තමන් අවබෝධ කරගන්න ඕනේ. තව කෙනෙක් කිව්වට හරියන්නේ නැහැ. මොකද මෙච්චර කල් කියලා කරලා තියෙන්නේ තව කෙනෙක් කියන එක. ඔය වඩන්නේ විදර්ශනාව කියලා, ඔන්න විදර්ශනා ටික කියලා ආනාම රූප වඩන්න කිව්වහම ඉතින් බලනවා. ඒක තව කෙනෙකුට අයිති විදර්ශනාවක් නිසා තමන් තුළට ආපු විදර්ශනාවක් නෙවෙයි. තමන් තුලින් දකින්න පුරුදු වෙන්න මේක ධර්මයේද නැද්ද කියන එක කවුරුවත් කියන පළියට නෙවෙයි. මම කියන පළියට තමන් දැන් මේක විදර්ශනා කිව්වහම එහෙම පිළිගන්න නෙවෙයි. ඒක තමන්ගේ නුවණින් ධර්මයට අනුව දකින්න පුළුවන් වෙන්න ඕන. මේක විදර්ශනාවක්ද? මේක වැඩුවොත් ලෝකෝත්තර ඵල ලැබෙයිද? අඩු ගානේ ලෝකෝත්තර මාර්ගයටවත් වැටෙයිද? ඈ ලෝකෝත්තර මාර්ගයට වැටුනේ නැත්නම් සෝවන් වෙන්න බෑ නේද? එතකොට මේ ලෝකෝත්තර කියන දේ ටිකක් ගැඹුරින් තේරුම් ගන්න ඕන. ලෝකෝත්තර කියන දේ ලෝකෙට අයිති දැක්මක් වෙන්න බෑනේ. ඒක මුලින්ම තේරුම් ගන්න. ලෝකෙට අයිති දැක්මයි ලෝකයේ ඉක්මවා ගිය දැක්මයි. ලෝකෙට දෙන්න පුළුවන් එක උදාහරණයක් තමයි අර වතුරට එබෙන බල්ලා. දැන් බල්ලෙක් වතුරට එබෙනකොට බල්ලට හිතෙනවා බල්ලෙක් ඉන්නවා කියලා. නේද? තව බල්ලෙක් ඉන්න හින්දායි තේින්නේ කියලා අදහසක් නෙන්නේ. හරි. දැන් ඒක ලෝකෙට අයිති දැක්මක්ද නැද්ද? ලෝකෙට අයිති සම්මතයේ දැක්මක් ඒක. ඇහෙන් දකින දේ විශ්වාස කළා නේද? දැන් බල්ලගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නවා කියලා කියන්නේ? පේන නිසා. පේන නිසා යම් කිසි නිගමනයකට ඇවිල්ලා පේන දේ තියෙනවා කියලා කියනවනම් ඒක ලෝකෙට අයිති දෙයක් නැත්නම් සම්මතයට අයිති දෙයක් ඇත්ත தත්ත්වේ නෙවෙයි. ඇතන පේනවා හොඳටම ඒක ඇත්ත தත්ත්වේ නෙවෙයි. නේද? බල්ලගේ ලෝකෙට නම් බල්ලෙක් ඉන්නවා. ඇයි? හැට පේනවා. පේන දේ තියෙනවා කියන විශ්වාසයක බල්ලා ඉන්නවා. නේද? බල්ලගෙන් ඇහුවොත් ඇයි බල්ලෙක් ඉන්නේ කියලා මොකද කියන්නේ? පේන නිසා. ඒත් පේන නිසා පේන දේ තියෙනවමයි කියන විශ්වාසයක බල්ලා ඉන්නවා. ඒක ලෝකෙට අයිති දැක්මක්ද නැත් ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති දැක්මක්. තව විදිහට කිව්ව ලෞකිකයි. නේද? දැන් අපි යම් කිසි දෙයක් තියනවා කිව්වොත් අතන මේ පොල් ගහක් තියෙනවා. නැත්නම් මේ කණුවක් තියෙනවා. ඇයි කණුවක් තියෙනවා කියන්නේ? පේන නිසා. දැන් පේන නිසා තියෙනවයි කියන එක ලෝකෙට අයිති දැක්මක්ද නැද්ද? ලෝකෙට අයිති දැක්මක්. නේද? දැන් ඔය වගේ ඇහැට අහු වෙන දේ තියෙනවා කියන්නේ ලෝකෙට අයිති දැක්මක්. ඒ වගේම නේද කනට අරමු වෙන ශබ්ද නිසා යම් කිසි දෙයක් තියෙනවා කියලා අදහස එන්නේ මේ ලෝකෙට අයිති දෙයක් නේද තියෙනවා කියන්නේ. දැන් හෙන් දැකලා තියෙනවා කියන්නේ ලෝකෙට අයිති දෙයක් නේද? මේ බාහිර ලෝකේ දෙයක් නේද තියෙනවා කියන්නේ. කණුව හරි බල්ලා හරි බාහිර ලෝකේ දෙයක් නේද තියෙනවා කියන්නේ. නะ? එතකොට අපි අනිත් ආයතන වල නිසාත් ඔන්න ලෝකේ පවතින දේවල් තියෙනවා කියලා අදහසකට එනවා නම් ඒ ලෝකෙට අයිති දේවල්. ඒවා තමයි ලෞකික කියන්නේ. එහෙම නැත්තම් සම්මතේ. ඈ? දැන් බල්ලා බල්ලෙක් ඉන්නවා කිව්වේ ඇහැට පේන හින්දා. ඔයගොල්ලෝ මෙතන කණුවක් තියෙනවා කිව්වේ ඇයි? ඇහැට පේන නිසා. දැන් මොකද්ද ඔය කරලා තියෙන්නේ? අර එක්කෙනෙක්ව විශ්වාස කරලා. ඇහැ කියන එක්කෙනාව විශ්වාස කළා. එහෙම පෙන්නන දේ එහෙම්මම තියෙනවා කියලා විශ්වාස කළා. නේද? තේන දේ තියෙනවමයි කියන විශ්වාසය. දැන් ඔය විශ්වාසයට ගියොත් බල්ලට වෙන දේ පේනව නේද? බල්ලා ඇත්තද දකින්නේ පවතින ඇත්තද නැත්නම් මනසෙන් මවන මනසෙන් හිතන දේ නේද දැනගෙන තියෙන්නේ? බල්ලෙක් ඉන්නවා කියලා දැනුවත් වීමකට ඇවිල්ලා තියෙන්නේ මනසෙන් කියන දේ නේද? ඇයි මේ ආයතනයක් කියන දේ ඒ විදිහටම විශ්වාස කළා? ඊට වඩා හොයලා බැලුවේ නැහැ. හ්ම්. දැන් හොඳට හිතලා කියන්න. හොඳට බලන්න මේ හුස්ම දිහා හුස්ම ඇතුල් වෙන පිට වෙන හරිය. දැන් ආස්වාසේ ප්‍රාස්වාසේ ගැන දැනගන්නවා නේද? ඉහළ ගන්න හුස්ම පහළ දාන හුස්ම. ඒ හුස්මක් තියනවද නැද්ද? තියෙනවා. ඇයි හුස්ම තියනවා කියන්නේ? දැනෙන නිසා. දැනුනේ කාගෙන්ද දැනුනේ? කාය ආයතනෙන්. දැන් කාය ආයතනෙන් කියන දේ පිළිගත්තනම් හුස්මක් තියෙනවා. නේද? එතකොට අර ලෝකේ දැකපු බල්ලගෙයි ඇහැ පාවිච්චි කරලා ලෝකෙ දැකපු බල්ලගෙයි අපි කාය ආයතනේ පාවිච්චි කරලා හුස්ම දැන ගැනීමේ වැඩි වෙනසක් තියෙනවද? අපි කියනවා හුස්ම තියෙනවා කියලා, බල්ලා කියනවා බල්ලෙක් ඉන්නවා කියලා වත්. ওই දෙකේ වැඩි වෙනසක් තියෙනවද? ওই දෙකම ලෝකෙට ආйти දැකීම් නේද? හ්ම්. අනේ දැන් අපි ලෝකෝත්තර වෙන්න කියලා භාවනා කරනවා. මොකද්ද කරන්නේ? හුස්මේ අනිත්‍ය බලනවා. මේ හුස්ම ඇති වෙනවා නැති වෙනවා. පහළ දාන හුස්ම ඇති වෙනවා නැති වෙනවා. ඈ? මේ අනිත්‍ය භාවනාව බල්ලට කරන්න කිව්වොත් අර බල්ලා ඇති වෙනවා නැති වෙනවා. වතුර ඉන්න බල්ලා ඇති වෙනවා නැති වෙනවා. ඔය වගේ වැඩක් නේද අපි කරන්නේ? ඈ? දැන් ඕකෙන් එයිද මේ ලෝකෝත්තර දැක්මක් එයිද? ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ආ දැන් තනියෙන් විමසන්න. ඈ? ඉතින් අර පේන දේ තව ටිකක් විස්තර කරනවා දැන්. හුස්ම කියලා දෙයක් තියෙනවා. ඕක ඔය ටිකක් අපි විද්‍යාව පැත්තෙන් වගේ විස්තර කරනවා නේද? ඔය ධර්මිනුත් විස්තර කරන්න පුළුවන් ඔයිට වඩා ලස්සනට. ඔය හුස්ම සතර මහා ධාතුයෙන් හැදිලා තියෙන්නේ. නේද? ඒක තව ටිකක් කියයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔක රූපයක්නේ. ලෝකෙට අයිති රූපයක්. රූප හැදිලා තින්නේ මොනවයින්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඈ? දැන් අපි ඉතින් අපි දැනගත්තු ලෝකෙට අයිති දෙයක්නේ හුස්ම. දැන් ලෝකෙන් මිදෙන්න කියලා හිතනවා. ඔය හුස්ම වගේ පෙනුනට ඔය පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඉතින් භාවනා කරනවා නේද? දැන් විදර්ශනාව කරනවා කියලා භාවනා කරනවා. දැන් අපි හිතමු අර බල්ලටත් අපි විදර්ශනාව කරන්න කියා දෙනවා. ඈ? බල්ලෙක් ඔන්න ලෝකෙට ආйти බල්ලෙක් ඉන්නවා. ඔය බල්ලා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ ලෝකෙට ආйти රූපයක්. දැන් අවබෝධයක් එයිද? මොකද්ද ඔතන තියෙන වැරද්ද? හේතුඵල වලට තමයි ඔය ගලපන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ තියෙන හින්දා රූපයක් පේනවා. ඒ රූපේ ඔන්න එහෙන් දැකලා දැනගත්තා. මොකද්ද ඔතන තියෙන වැරද්ද? නැත්තම් අඩුපාඩු. ඒ බල්ලට අවබෝධය දෙන්න නම් දැන් ඕ බල්ලා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන්නේ ඔහොම කේ කියා මෙනෙහි කළාට ඇත්ත තත්ත්වය අවබෝධ වෙයිද? ඒ බොරුවක්ම නේද හිතන්නේ? එහෙම නැත්නම් ඔය බල්ලා දෙතිස් කුණප වලින් හැදිලා තියෙන්නේ කියලා එහෙම භාවනාවකුත් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔය බල්ලා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි කියලා එහෙම භාවනාවකුත් කරන්න පුළුවන් නේද? දැන් ඒ එක භාවනාවකින්වත් අපි හිතමු බල්ලාගේ මුලාව මේ නැති බල්ලෙකුට ඉන්නා කියලා හිතන එකනේ. ඔය මුලාව දුරු වෙයිද? දුරු වෙන විදිහක් නැහැ නේද? එතකොට අපිත් බල්ලාගේ දෘෂ්ටියේ ඉඳලා ඔය කියන භාවනා කළොත් අනිත්‍ය බලන්න පුළුවන්, ධාතු සතර මහා ධාතු ධාතු මනසිකාරයෙන් බලන්න පුළුවන්, අනිත්‍ය දුක්ඛ බලන්න පුළුවන්, දෙතිස් කුණප බලන්න පුළුවන්. ඒවා කළාට ඇත්ත තත්ත්වය අවබෝධ වෙයිද? අපි බලන්නේ තියෙන දෙයක්. බල්ලා බලන්නේ නැති දෙයක්. කියන දෙයක් කියලා හිතෙන්නේ. දැන් බල්ලටත් උනේ ඕක නේද? තියෙන දෙයක් කියලා හිතුන එක නේද බල්ලටත් තියෙන වැරද්ද නේද? ඡායාවක් දැකලා හිතෙන්නේ මොකද්ද? ওই ඉන්න බල්ලෙක් තමයි පේන්නේ නේද? ඒකට බල්ලට වෙලා තියෙන්නේ මේ හිතිලා තියෙන්නේ තියෙන දෙයක් කියලා. ඈ අපි ඇහැතාවිච්ච කරනකොට අපිත් ඉන්නේ අර ලෞකික මට්ටම කියන්නේ ලෝකෙට අයිති මට්ටම කියන්නේ අර බල්ලගේ මට්ටමෙන් පේන නිසා පේනවා කියන දෘෂ්ටියක අපි ඉන්නවා නේද? පේන නිසාම පවතිනවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඔව් දැන් ඕකේ දැන් තේරුම් ගන්න අර බල්ලා ඇත්ත දකින්න නම් මොකද්ද කරන්න ඕන? කොහොමද බල්ලාට ඇත්ත කියා දෙන්නේ? ඔහොම පෙනුනට ඔතන බල්ලෙක් නෑ කියන අවබෝධය ලබා දෙන්න නම් මොකද්ද කරන්න ඕන? බල්ලට ඕක තේරුම් කරලා දෙන විදිහ හොයාගත්තොත් ඔන්න ඔයගලන්ට විදර්ශනාව හොයාගන්න පුළුවන්. මොකද අපිත් එන්නේ ඒ දෘෂ්ටියේ. ඒ දෘෂ්ටිය කඩා ගන්න නම් මොකද කරන්න ඕන? ඉස්සෙල්ලම එන්නේ මොකක් වුණත් කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා. මම ඉන්නවා දැන් ඒ බල්ලට අතන බල්ලෙක් ඉන්නවා කියලා පේන්නේ මම ඉන්න හින්දා නේද? දකින්න කෙනෙක් ඉන්න හින්දා නේද? ඈ අතන මොකද්ද තියෙනවා කියන්නේ මෙතන මම ඉන්න හින්දා. ඈ ඔව් දැන් අතන හුස්ම තියෙනවා කියලා කියන්නේ දකින්න කෙනෙක් ඉන්න හින්දා නේද? මෙතන මම ඉන්න හින්දා ඒක අත්දකින්න. ඈ අත්දකින්නේ මොන වයින්ද? ආයතන ටිකෙන්. දෙයක් තියෙනවා නම් ඒක ආයතන වලින් අත්දකින්න පුළුවන්. ආයතන වලට අහු වෙන දෙයකටමයි දෙයක් කියන්නේ. එක්ක ඇහෙන් පේන්න ඕන නැත්නම් නාසයට හරි කනට දිවට කයට ගෝචර වෙන්න ඕන අහු වෙන්න ඕන නේද? එතකොටනේ දෙයක් කියලා කියන්නේ. ඔව් ඒවට අහු වෙන්නේ නැත්නම් අපි කියන්නේ නෑ දෙයක් තියෙනවා කියලා. දැන් හුස්ම කියලා දෙයක් තියෙනවා කිව්වේ ඇයි? අහු වෙන හින්දා. කාය ආයතනෙට අහු වුණා. නේද? බැරිලාවත් කාය ආයතනෙට අහු වුණ නැත්නම් හුස්ම කියලා දෙයක් නෑ. ඉතින් අර භාවනා කර කර ඉඳලා බය වෙනවා මේ හුස්ම නෑනේ. මැරෙයිද දන්නේ නෑ. ටිකක් හුස්ම තියුම් වේගන යනකොට දැනීම නැති වෙනකොට හුස්ම නැහැ කියලා බය වෙලා නවත්වන. ඈ තියනවා කියලා හිතාගත්තේ ඇයි කියලා හොයන්නේ. දැන් ඔය සද්ද ඇහෙනකොට මොකද්ද හිතන්නේ? බල්ලෙක් ඉන්නවා. නේද? ඇහෙන නිසාම හිතුවා බල්ලෙක් ඉන්නවා කියලා. ඒ බල්ලා හිතෙන් මවපු බල්ලෙක්ද දැන් දැනගත්තේ? එළියේ ඉන්න බල්ලෙක්ද? ඈ මම ඒ ඉන්න බල්ලව අඳින්න කිව්වොත් එක එක්කෙනාට එකම බල්ලෙක් අඳීද? එක එක්කෙනාගේ හිතට පේන බල්ලව නේද අඳින්නේ? එතකොට එළියේ ඉන්න බල්ලවද ඔය දැනගෙන තියෙන්නේ? හිතේ ඉන්න බල්ල පේනවද? අර වතුරට ඉබුණ බල්ලා වගේ වැඩක් නේද අපි කරලා තියෙන්නේ? හිතෙන් මවපු බල්ලෙක්ව නේද දැනගත්තේ? හුස්ම රැල්ලත් ඒ වගේ තමයි. ආයතනයක් නිසානේ දැනගත්තේ හුස්මක් කියලා. නේද? නමක් දෙනවා ඉතින් දැන් අර ඒ බල්ලත් අර බල්ලට ඕනනම් නමකුත් දායි. ඇයි නමක් දාන්නේ? නමක් දාන්න දෙයක් තියෙන හින්දා. නේද? අන්න දැන් මේ ආයතනෙකින් දැනීමක් දැනුවත් වීමක් කියන ගතියක් තියෙනවා. දැන් ඇහෙන්නම් දැකීම, කනෙන්නම් ඇසීම, ඈ නාසයෙන් නම් දැනීමක් තියෙන. ගඳ සුවඳ දැනීමක්. දිවෙන් නම් දැනීමක්. රස දැනීමක්. කයෙන් නම් දැනීමක්. දැනීමට පාලියෙන් කියනවා මුත කියලා. මුත. නාසයෙන් දිවෙන් කයෙන් දැනීමක්. දැකීමට කියනවා දිට්ඨ. ඇසීමට කියනවා සුත. නේද? දිට්ඨ සුත මුත. ඊළඟට දැන ගැනීමට කියනවා විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ආයතන හයෙන් හින්දා කරන්නේ ওই ටික. දිට්ඨ සුත මුත විඤ්ඤාත. දකිනවා අහනවා දැනෙනවා දැනගන්න. හරි? ওই ටික තමයි කරන්නේ. එතකොට දැන් දකින්නවා කියන සිද්ධිය වෙනවා චක්කායතනෙ. නේද? ඇහැ වැඩ කරනකොට දකින්නවා කියන සිද්ධිය වෙනවා. මම කියන කෙනා හිටියොත් මම දකින්නවා. දැන් දකින්නවා කියන එක ට අමතරව අපි කරන වැඩක් තියෙනවා දකින දේකුත් තියෙනවා කියලා හිතනවා. දකිනවා නැත්නම් පේනවා කියලා හිතන. පේනවට අමතරව පේන දේකුත් තියෙනවා. නේද? පේන දෙයක් කියනකොට හැමතිස්සෙම බාහිරේ නේද? පේන දේ ඇහැට පේන දේ හැමතිස්සෙම ඇහෙන් එළියේ නේද? ඇහැ ඇතුලේ දෙයක් ඇහෙන් දකින්න අමාරුයි. ඇහෙන් දකිනවා නම් හැම තිස්සෙම එළියේ දෙයක් නේද දකින්නේ? ඈ? ඒකට දැකීමක් සිද්ධ වෙනකොටම අපිට හිතෙනවා එළියේ තියෙන දෙයක් දකිනවා කියලා. ඒකට එළියේ තියෙන දෙයක් දකින්න පුළුවන් කාගේ ඇහෙන්ද? අනුන්ගේ හැකින් පුළුවන් දකින්න. වැ දකින්න නම් මගේ ඇහක් තියෙන්නම ඕන. නේද? එළියේ බාහිර දෙයක් දකින්න නම් බාහිරව තියෙන දෙයක් දකින්න නම් මගේ ඇහ තියෙන්නම ඕන. වෙන විදිහක් තියනවද බාහිර දෙයක් දකින්න? බාහිරවන් කියන්නේ වර්ණ රූපයක් නේද? දකින්න නම් මගේ ඇහ තියෙන්න ඕන. දැන් ඔන්න බලන්න දැකීමේ සිද්ධිය නිසා අපි දැනගන්න දේවල් ටිකක් තියෙනවා. මොනවාද? දකින්න දෙයක් තියෙනවා. දකින්න මගේ ඇහැකුත් තියෙනවා. කියන්නේ ඇහැකුයි රූපෙකුයි කියලා දෙයක් තියෙනවා කියලා අපි හිතනවා. නේද? තියෙනවා කියලා අපි හිතනවා. ඒ හිතන්නේ මේ පෙනීම නිසා. දැන් බල්ලා කළේ මොකද්ද? දැන් පෙනීම සිද්ධ වෙනවානේ. බල්ලෙක්ව දැర్శණය වීම කියන පෙනීම වෙනවානේ. නේද? ඒ පෙනීමේ සිද්ධිය නිසා හිතුවා එළියේ බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා දකින්න මගේ ඇහැ තියෙනවා. නේද? දැන් බලන්න ඔන්න දැකීමට අමතරව දකින දේකුත් තියෙනවා, දකින කෙනෙකුත් ඉන්නවා. ඈ මොකද්ද දැන්? ලේනෙක්. එතකොට ලේනෙක්ගේ සද්දයක් එළියේ තියෙනවා. ඒක අහන්න මගේ කන තියෙනවා. නේද? ඒක අදහස නේද? බාහිර දෙයක් තියෙනවා කියනකොටම අභ්‍යන්තර මම ඉන්නවා. මගේ ආයතනයක් තියෙනවා. එතකොට බලන්න ඕන දැන් සිද්ධ වුණේ ඇසීමක්. ඇසීමේ ක්‍රියාවනේ සිද්ධ වුණේ. සුත කියන ක්‍රියාව. ඊට අමතරව අපි හිතෙන් දැනගත්ත අහන්න දෙයක්ත් තියෙනවා, අහන කෙනෙකුත් තියෙනවා. කෙනා කියන්නේ මගේ කන කියන එක. මට අයිති කනක් තියෙනවා. නේද? ඇසීමට අමතරව අහන දෙයක්ත් තියෙනවා, අහන කෙනෙකුත් ඉන්නවා කියන දැක්මට ආව නේද? බල්ලට මොකද වුනේ දැකීමට අමතරව දකින්න දේකුත් තියෙනවා බාහිරේ දකින්න කෙනෙකුත් ඉන්නා දකින්න මගේ ඇහත් තියෙනවා ඔව් එතකොට දැකීමෙන් නැවතිලාද ඊට වඩා දේවල් හදලාද දකින්න දේකුත් හදලා දකින්න කෙනත් හදලා දැන් අපි ඇසීමෙන් නවත්තලාද ඊට වඩා දේවල් හදලාද මොනවද හැදුවේ අහන දේකුත් බාහිර දේකුත් තියෙනවා අහන කෙනෙකුත් ඉන්නා නේද ඒවත් හදලා නේද කවුද ඕවා හැදුවේ මනස අපි නොදැනුවත්කම මනසෙන් ওই ටික හදලා දැන් බාහිර දෙයක් තියෙනවා කියලා බාර ගන්නවත් එක්කම බාහිර දේත් හැදිලා ඒ දේ අත්දකින්න මමත් හැදිලා මම කියන්නේ මගේ ආයතන ටික මේ ආයතන වලින් පුළුවන් බාහිර දේවල් අත්දකින්න නේද දැන් පේනවාද සක්කාය දිට්ඨිය රිංගලා කියලා ඔතෙන්ට නැති මම කෙනෙක් ඔතෙන්ට ඇවිල්ලා නේද ඇයි මම කියන කෙනා ආවේ දැකීමට අමතරව දකින දෙයක් තියෙනවා කියලා හිතපු හින්දා දකින දේ නිසා මම ඉපදිලා හරි අහනවට අමතරව අහන දෙයක් තියෙනවා ඒ අහන දේ නිසා මමත් ඉපදිලා නේද ඒක තමයි කිව්වේ දැන් දිත්තේ දිත්ත මත්තං කියන්නේ දැකීම දැකීම මාත්‍රයක් විතරයි ඊට අමතරව දකින දෙයක් පැනෙව්වොත් මාවත් පනෝලා ඉවරයි හරි සුතේ සුත මත්තං ඇසීම ඇසීම මාත්‍රයක් පමණයි ඊට අමතරව අහන දෙයක් තියෙනවා කියලා පනවන්න ගියොත් අහන කෙනත් පනෝලා ඉවරයි පනෝලා කියන්නේ පිළි අරන් ඒ ටික තමයි අනිත් ආයතන වලට. දැනීම නාසය නිසා දැනෙනවා, දිව නිසා දැනෙනවා, කය නිසා දැනෙනවා. දැනීම දැනීමක් පමණක් කියලා නවතින්නේ නැතුව දැනෙන දෙයක් තියෙනවා. කියලා පැනෙව්වොත් ඒ දේ අත්දකින්න මම ඉන්නවා. හරි. දැන් අපි මෙතන හුස්ම දිහා බලනකොට යම්කිසි දැනීමක් තියෙනවනේ කාය ආයතනෙන්ද ඒකට දැනීමට අමතරව දැනෙන දේ මොකද්ද හුස්ම අන්න හුස්ම කියලා දෙයක් තියෙනවා කියලා බාහිරේ පෙන්වන්න පුළුවන් නම් ඒක අත්දකින්න මම ඉන්නවා හුදකලා වුණත් ඉතින් මේ අර කැලේකට ගිහිල්ලා කවුරුත් නැති තැනකට ගිහිල්ලා බල්ලා ගෙහින් වතුරට ඉබුණොත් ඉන්නේ ඔය සංඥාවේම නะ හා ඒක තමයි හුදකලා වීමක් තියෙනවා හුදකලා වෙන්න ඕන මොකෙන්ද ලෝකයට අයිති දේ පිළිගන්න එකෙන් දැන් අපි ආයතනයක් පාවිච්චි කරලා ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතපු ගමන් ඒ බාහිරේ දෙයක් තියෙනවා කියලා හිතපු ගමන් ඒ ලෝකෙට අයිති දෙයක් මම හටගෙන ඉවර නේද හරිද මම හටගත්තට පස්සේ නැති කරන්න බෑ නැති කරන්න විදිහ තමයි විදර්ශනාම කියන්නේ හරි විදර්ශනාවේ ප්‍රතිඵලේ වෙන්න ඕන දැන් ලෝකෙට අයිති දැක්ම තමයි යන්න දැකීමට අමතර ලෝකෙට අයිති දෙයක් තියෙනවා ඒ දේ තමයි අපි කියන්නේ සතර මහා ධාතු හරි අනිත්‍ය දේ හරි මොකක් හරි කියලා කියන්නේ මේ ලෝකෙට අයිති දෙ එළියේ තියෙන දේ නේද ඒකට නේද රූප කියලාත් කියන්නේ නෑ දැහැයි කියලා එකක් නෑ ඒක දකින්න ඕන මෙන්න එන්න ඕන නුවණ තොට ඒ මේ භාවනාව කළොත් මේ නුවණ එයිද? අන්න අතනින් තමයි විදර්ශනා මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ලෝකෝත්තර දැක්ම ලැබෙයිද මේ විදිහට බැලුවොත්, මේ විදිහට මෙනෙහි කළොත්? ඕක තේරුම් ගත්තොත් Tamanටම පුළුවන් විදර්ශනාව මොකද්ද, විදර්ශනාව නොවෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. විදර්ශනාව කියන්නේ ලෝකෝත්තර දැක්ම දෙන යම්කිසි වැඩපිළිවෙලක්. හැබැයි අපි විදර්ශනාව කියලා හිතාගෙන භාවනාවක් කරලා එකෙන් එන්නේ ලෝකෙට අයිති දැක්මම නම් ඒක නියම විදර්ශනාවක් කියලා කියන්න අමාරුයි. නේද? ඒක තමයි තේරුම් ගන්න ඕන දේ. ඔව්. එතකොට ඒ Taman තේරුම් ගන්න. අවම්ම ඉස්තරකල් මේක සතර මහා ධාතුවේ ධාතුව කියලා බැලුවා. ඒ බැලීමෙන් මේ ලෝකෙට ආйти දැක්මේ මිදීමක් වෙනවද? යම් කිසි මට්ටමක මිදීමක් වෙනවා. දැන් ගහක් කියලා හිතෙන්නේ නැතුව සතර මහා ධාතුව කියලා හිතෙයි. නේද? අර බල්ලා දකිනකොට බල්ලට හිතෙයි බල්ලෙක් කියලා හිතන්නේ නැතුව ඔය සතර මහා ධාතුව කියලා. දැන් ඒක නිවැරදි දැක්මක්ද? බල්ලා හිතුවත් අර සතර මහා ධාතුවෙන් හැදිච්ච බල්ලෙක් තමයි පේන්නේ. බල්ලෙක් වගේ පේනවා තමයි. ආ, ඔතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හිතුවොත් ඒක නිවැරදි දැක්මක්ද? දැන් නුවණින් හිතන්න ඕන. ඔතෙන්දි තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආයතනයක් නිසා අපි ඒ ආයතන ක්‍රියාවට අමතරව දැන් දැකීමට අමතරව රූපයක් බාරගත්තොත් රූපයක් තියෙනවා කියලා හිතුවොත් හරි රූපේ බාර ගන්නවා කියන එක පිළිගන්නවනේ පිළිගත්තොත් එහෙම ලෞකිකයි ලෝකෙට අහු වුණා මායයට අහු වුණා ලෝකෙට අහු වුණා හරි ඒ පිළිගන්නකොට අර මමත්වයේ ඇවිල්ලා ඉවරයි එක පැත්තකින් හරි ඒක දැන් අර බාහියට දේශනා කරනකොට කියනවා බාහිය දිත්තේ දිත්තමත්タン බහිස්සති දැකීමේ දැකීම පමණයි දැකීම මාත්‍රේ පමණයි එහෙම දැක්කොත් බාහිය මොකද වෙන්නේ දැකීම දැකීම මාත්‍රයක් පමණක් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි තේරෙනවද කියන්නේ දැකීම දැක්මක් දැකීම මාත්‍රයක් පමණක් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි එයින් කියන්නේ එළියේ තියෙන අර බාහිර රූපය නිසා ඔබ නොපිහිටයි දැකීම දැකීම මාත්‍රයක් වුණොත් හරි බාහිය ඔබ එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි ඒ එළිය තියෙනවා කියන එක ඇතුළේ ඉන්නවා කියලත් අදහසක් එන්නේ නැහැ. ඒ නිසා මම ඉන්නවා කියලා එන්නෙත් නැහැ. ඒ තුල මම ඉන්නවා කියලා වගේ අදහසක් එන්නෙත් නැහැ. හරි? එහිද නොපිහිටයි. ඒ තියෙනවා කියලා හිතන එකෙත් මම පිහිටන්නේ නැහැ. ඒක මුලින් තේරෙන්නේ නැතුව ඇති. ඒක අපි වෙනම මම විස්තර කරන්න. මේ සූත්‍රයේ දේශනාව වගේ. හරි? දිත්තේ දිත්තමත්タン වුණත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි සාමාන්‍ය අදහසක් එනවනේ නේද එවිට බාහිය ඔබ මේ ටික පැහැදිලි නේද එතනින් එහාට කියන්න කලින් නෑ පැහැදිලි නෑ ඔන්න දැකීම දැකීම මාත්‍රයක් විතරක් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි එයින් කියන්නේ දැකීමට අමතරව තියනවා කියලා හිතන දේ. හරි? දැන් නිකමට හිතන්න අර වතුරට ඉබෙන බල්ලා කියලා. දැන් බල්ලාගේ දැකීම මාත්‍රයක් විතරයි තියෙන්නේ කියලා බල්ලා අවබෝධ කළොත් එතකොට මම කියන කෙනා අර බාහිරේ ඉන්න බල්ලා නිසා පිහිටන්නේ නැහැ. එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. හරි? ඒක එකක්. දෙවෙනි එක දැනට මෙහෙම මතක තියාගන්න. ඔන්න එතන බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළා කියමු දැකීමට අමතරව. ආ එතන මම ඉන්නවා කියලා අදහසකුත් සමහර විට එන්න පුළුවන්. ඒක එන්නේ කොහොමද කියලා මම වෙනම කියන්නම්. හරි. එහිද නොපිහිට. මේක දැකීම මාත්‍රයක් කියලා දැක්කොත් එයින් පිහිටන්නේත් නැහැ. එහිද නොපිහිටයි. එහි පිහිටන්නේත් නැහැ. කියලා දේශනා කරමු. හරි. ඒ ටික පැහැදිලි නේද? රාහිල් දිත්තේ දිත්තමත්タン උනත් ඔබ එයින් නොපිහිටයි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිටයි. මේ බාහිය කියන කෙනා. කියන්නේ මම කියන කෙනා. හා. එයින් එය නිසා පිහිටන්නේත් නැහැ, එහි පිහිටන්නේත් නැහැ. ඊට පස්සේ කියනවා එසේ නොපිහිටන්නේ බාහිය ඔබ මෙහිද නොපිහිටයි. හරි. ඔව්. බාහිරේ පිහිටන්නේ නැති වෙනකොට අභ්‍යන්තරේ මෙතනත් පිහිටන්නේ. එවිට බාහිය ඔබ මෙහිද නොපිහිටයි. ඒ විතරකුත් නෙවෙයි, තව ටිකක් විස්තර කරනවා. ඈ. ඒ පැන් දෙක අතරත් නොපිහිටයි. උපේ අන්තරේ කියලා කියනවා. ඒ අතර කොහේවත් පිහිටන්නේ නැහැ. හරි. තේරෙනවද? හරි ගැඹුරු ටිකක් ඔය කියන්නේ. දැන් දැකීම කියන එක එන්න මෙහෙම තියනවා නම්, දකින දේ කියන එක මේ බාහිරේ තියනවා නම්, ඔන්න ඔය දේ කියන එක හින්දා බාහිය කියන එක්කෙනා පිහිටන්නේ නැහැ. ඈ? බාහිය කියන එක්කෙනා එතන පිහිටන්නේත් නැහැ. මෙතන පිහිටන්නේත් නැහැ. ওই දෙක අතර කොහේවත් පිහිටන්නේත් නැහැ. දිත්තේ දිත්තමත්タン භවිස්සති උනොත්. දැන් ඕකම දාගන්න සුතේ සුතමත්タン භවිස්සති උනත් ඔය කතාවමයි. ඇසීම නිසා එළියේ මොකක් හරි තියනවා කියලා හිතුවොත් එතන පිහිටන් එයින් පිහිටන්නේත් නැහැ. එතන පිහිටන්නේත් නැහැ. මෙතන පිහිටන්නේත් නැහැ. ওই දෙක අතර කොහේවත් පිහිටන්නේත් නැහැ. හරි මතක තියාගන්න එහෙම නොපිහිටන්නේ මේක සුතේ සුතමත්タン වුණොත් විතරයි. දිත්තේ දිත්තමත්タン වුණොත් විතරයි. මුතේ මුතමත්タン වුණොත් විතරයි. හරි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン වුණොත් විතරයි. ඊට අමතරව අපි රූප පණවන්න ගියොත් සසරට අහු වුණා, මාරයට අහු වුණා. මම පිහිටුවා. ඔව්. ඔව්. එතනින් ගන්න ඕන මෙන්න මේ වගේ අවබෝධයක් තමයි ගන්න තියෙන්නේ. ඇහැ පාවිච්චි කරනකොට මෙන්න මේ වගේ අවබෝධයක්. දැකීම දැකීම විතරයි. දැකීමේ සිද්ධියක් විතරයි. ඇසීම සිද්ධියක් විතරයි. ඈ? දැනීම මේ දැනීමක් විතරයි. දැන ගැනීමක් විතරයි. ඊට අමතරව අපි බාහිර ලෝකෙට අයිති දේවල් පණවන්න ගියොත් අහු වුණා. එතකොට ඔන්න ඔය අවබෝධය ගන්න නම් මොන වගේ දැක්මක්ද ඇති කරගන්න ඕන, මොන වගේ දෙයක්ද කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන. ඔව්. ඉතින් අන්න එතනින් තමයි බලන්න ඕන මේක විදර්ශනාවක්ද නැද්ද. හරි. එතකොට දැන් ඔය කරන භාවනා දාලා බලන්න. අර දැන් අර බල්ලා මුලා වෙලා ඉන්න ඔව් මේ භාවනා කළොත් උට ඒ අවබෝධයයිද? අවබෝධයෙන් නැත්තම් මතක තියාගන්න ඕක අපි කළත් ඒ මට්ටමම තමයි. හරි. එතකොට අපි දකින්න ඕන ඔන්න දැකීමක් නිසා අපිට යම්කිසි දෙයක් තියෙනවා කියලා හිතෙනවනම් ඒක ධර්මානුකූල දැකීමක් නෙමෙයි පළවෙනි දේ. මොකද බුදුරජාණන් වහන්සේ උපමා කීපෙකුත් දුන්නා. දැන් මම සංඥාව විතරයි ගත්තේ. දැකීම කියන්නේ රූප සංඥාව. එහෙන් අරන් දෙන්නේ රූප සංඥාවනේ. රූප සංඥාව උපමා කළේ මොකටද? මිරිඟුවට. අපි මිරිඟුවක් පේනකොට එතන දෙයක් තියනවා කියලා හිතුවොත් එතන මුලා වෙලානේ. සංඥාව මිරිඟුවක් හැටියට අපි දැක්කේ නැහැ. සංඥාව නිසා දෙයක් බාරගත්තා. දැකීමට අමතරව දකින දෙයක් තියනවා කියලා පිළිගත්තා. හරියට අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා වගේ පිළිගත්තා. අත්දැකීමට අමතරව දකින දෙයක් තියෙනවා කියලා පිළිගත්තා. ඕකේ තමයි අපි සම්මතයේ ඉන්නේ. හරි. මෙච්චර කාලයක් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ ওই දැක්මේ. ඒ හින්දා තමයි අපිට ඒක ඉක්මවා හිතන්න අමාරු. බැරි වෙලා තියෙන්නේ. එතකොට ඒ ආයතනෙට අහු වුණ ආයතනි පිළි අරන් ඉන්න දැක්මේ තමයි අපි ඉන්නේ. පංච උපාදානස්කන්ධෙ හැදිලා ඒකත් බලන්න පුළුවන්. එළියේ දෙයක් කියන්නේ මොකද්ද? රූපය. රූපය හටගත්තු. රූපේ බාරගත්ත කියන්නේ රූපය හටගත්තා. රූපය ඇති වුණා. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට රූපය හටගත්තා බල්ලගේ ලෝකෙට. අපි ඇහෙන් දැකලා මිරිඟුව පේනකොට මොනවා හරි තියෙනවා කියපුවා අන්න රූපයක්. රූපය හටගත්තා. ඒ රූපේ හටගන්නකොට මෙතන ඇහැ කියන රූපෙත් හටගෙන. නේද? ඇහත් රූපයක් දකින දේත් රූපයක් කියන දේම හටගෙන. හටගත්තේ කොහෙන්ද? අපේ මෝඩකමින්ද? නේද? රූපය හටගත්තේ. දැන් බල්ලට බල්ලෙක් හටගත්තේ බල්ලගේ මෝඩකම හින්දා, මුලාව. මුලාව ඇති වුණේ අවිද්‍යාව හින්දා. ඇත්ත ඇතියට නොදන්නකම හින්දා. හරි? රූපේ හටගත්තා. ඒ රූපය හටගත්තා කියනකොටම ඒ රූපය නිසා වින්දනයක් තියෙනවා. කැමැතිද අකමැතිද නැදහත්. වේදනාව හටගත්තා. සංඥාව හටගත්තා. සංඥා මිරිඟුවට අහු වෙලා දැන් ඉන්නේ. හරි. ඒ නිසා ඇති වෙන අදහස් ටික චේතනා ටික ඇවිල්ලා සංකාර කරලා. ඒ මොන වගේ දෙයක්ද මොනවද කියලා නේද? සංකාර සංස්කාර ටික කළා. ඕ ටික කොම විඥාණයෙන් දැනගෙන. ඒක තමයි. දැන් ඔය ආයතනයක් පාවිච්චි කරනකොටම දෙයක් බාරගත්තා කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්තා. හරි? ඒක තමයි ධර්මතාවය. දැන් පංච උපාදානස්කන්ධය හටගෙන. ඉතින් බුදු කෙනෙක් පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඔය හැදුවේ දුක. හැදුවේ ලෝකය. ලෝකය කියන්නේ දුක. එහෙම නැත්නම් ඔය හැදුවේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ දුක. හරි? අන දුක හැදුවේ. හැබැයි සම්මත ලෝකේ ඉන්න අපට පේන්නේ ඔය හැදුවේ දුක කියලා. අපි ඒකට සතුටු වෙනවා. ඔය සැප. ආලෝකේ දෙයක් දැනගත්තා. හරි සතුටුයි. අර කේලමක් ඇහුවා ඒක පිළිගත්තා. දැන් හරි සතුටුයි. අන්න අපේ තියෙන ආස්වාදයක්. ඕක පිළිගන්න තරමට. මම මේක දැක්කා. ටිකක් ලොකු කමකින් කියන්නේ මම දැනගත්තා. ඉතින් තව කෙනෙකුට ඕක කියන්න පුළුවන්. ඈ ඔයාට වඩා මම දන්නවා. නේද? ඒක පෙන්නන්න තමයි ඔය කතා කරන්නේ. කතා කරන්න ඕනකම එන්නේ. මම දන්නවා. ඔයා දන්නේ නැති දේ මම දන්නවා. ඉතින් කියන්න. නේද? හරි ආසයි කියන්න. කේලමක් ඇහුවට පස්සේ ඕක තව කාට හරි කියනකම් ඉතින් ඉවසුමන්නේ. ඒ හිතන්නේ මම අලුත් දෙයක් දැනගත්තා කියලා. දැන් ඔතන තේරුම් ගන්න ඔය හටගත්තේ සක්කාය. පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය. හරි. චූල වේදල්ල සූත්‍රයේ තියෙන සක්කාය සක්කාය කියන මොකද්ද මේ සක්කාය කියන්නේ? සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. හරි. දැන් හටගත්තේ පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් සක්කාය. හැබැයි ඒ හටගත්තේ දැන් ඇහෙන් දැකීම සිද්ධ වෙන මොහොතේ තමයි හටගත්තේ. දකින දෙයක් තියෙනවා, ඇහැක් තියෙනවා, වේදනා සංඥා චේතනා නැත්නම් සංඛාර විඥාන. හරි. දැන් ඔය සක්කාය ඊළඟට මනසට බාර කරනවා. ඔන්න මේක අඳුර ගන්න. එන්න මොකද්ද ඔය දෙයක් තියෙනවා ඔන්න අඳුර ගන්න කියලා මනසට අරන් දෙනවා. චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තු දේ මනෝ විඤ්ඤාණයට බාර කරනවා. ඒකෝට මනෝ විඤ්ඤාණයට වස්තුව වෙන්නේ එළියේ තියෙන දේද මේ හදලා දීපු දේද? හදලා දීපු දේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන එක තමයි දැන් මනසට අරමුණ වෙන්නේ. අපිට හිතෙන්නේ එළියේ තියෙන රූපේ කියලා. එළියේ තියෙන නෙමෙයි. දැන් මේ විඤ්ඤාණයෙන් හදලා දෙන ඔන්න ඇහැකුයි රූපෙකුයි තියෙන ඕන්න අඳුර ගන්න කියලා මනසේ හදන දේම තමයි මේ බාර දෙන්නේ මනසට. එතකොට මනසට අරමුණු වෙන්නේ හිතෙන්ම හදලා දෙන චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තු දේ තමයි දැන් මනසට අරමුණ වෙන්නේ. ඒ හින්දා තමයි ඔබට කියන්නේ ධම්මාරම්මණය කියලා. රූපාරම්මණය නෙමෙයි එතකොට කියන්නේ. දැන් රූපය ගැන මන චක්කු විඤ්ඤාණ හිතෙන් හදලා දීපු ධම්ම කියන දේ තමයි දැන් මනසට බාර දෙන්නේ ඔන්න අඳුර ගන්න. මොකද්ද ඔය දෙයක් තියෙන අඳුර ගන්න. ලෝකෙට අයිති දෙයක් තියෙන අඳුර ගන්න. මේ දේ දැන් මනසෙම හැදුන සතහන. ඒ සතහන තේරුම් ගන්න ආයි රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහ. හරි? පංච උපාදානස්කන්ධය දැන් මනසට අරමුණු වෙනවා. සක්කාය මනසට අරමුණු වෙනවා. දැන් දිට්ඨිගත විලා තමයි බලන්නේ මේක දිහා. සක්කාය දිට්ඨිය. ඔන්න මට අඳුර ගන්න දෙයක් තියෙනවා. හරි. මමයි බාහිරයි වෙන් කරගෙනමයි දැන් බලන්නේ. සක්කාය දිට්ඨියෙන් තමයි දැන් මේක අඳුර ගන්න හදන්නේ. මට අඳුර ගන්න දෙයක් තියෙනවා, දැනගන්න දෙයක් තියෙනවා, ලෝකෙට අයිති දෙයක් තියෙනවා. තාරක දිත්තේ දිත්තමත්タン වුණා නම් එහෙම රූපය හැදිලාද? නෑ. ආයතනෙ හැදිලාද? නෑ. හරි. විඥානෙට අරමුණු වෙන අර සම්මත නාම රූපේ නෑ දැන්. හරි. එතකොට මේ හදපු සක්කාය කියන පංච උපාදානස්කන්ධය නෑ දිට්ඨියක් ඇති කරගන්න. ඒක තිබුණත් ඒක හටගත්තේ කොහොමද කියලා පේනවා හේතුඵල විදිහට. පටිච්ච සමුප්පන්න විදිහට. මේ හටගත්තේ මෙන්න මෙහෙමයි. ඒකයි මනසට බාර කරලා අර මොකද්ද තියෙනවා කියන අදහසෙන් දෙන්නේ. අන්න මම ඉන්නවා අර මොකද්ද අඳුරගන්න කියන අදහසෙන් දෙන්නේ. කියන්නේ සක්කාය දිට්ඨියෙන් දෙන්නේ මනසට. හරි. මේකේ ඇත්ත තත්ත්වය මේ වෙන හැටි දැක්කොත් සක්කාය දිට්ඨියෙන් බාර කරන්නේ මනසට. ඔව්. මේ සක්කාය ඇත්ත තත්ත්වේ දකිනවා. මේ හේතු නිසායි ඔහොම පෙන්නුම් කරන්නේ. මෙන්න මේ හේතුප්‍රත්‍ය යෙදුන නිසායි ඔහොම පෙන්නුම් කළේ. හරි. ඔන්න ඔතන තියෙන අනිත්‍යයක් දකින්න. ඔය පෙන්නුම් කරපු දේ මේ හිතත් එක්කම ඇති වුණා, හිතත් එක්කම නැති වෙනවා නේද? අන්න හටගෙන නිරුද්ධ වෙන දෙයක් තියෙනවා. එතන තියෙන අනිත්‍ය දකින්න දෙයක්. හැබැයි අනිත්‍ය දකින්න දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මේ එළියේ තියෙන දේ අනිත්‍ය නෙමෙයි ඔය බලන්නේ. මනසෙන් හදලා දීපු මේ විඤ්ඤාණය කියන මායාකාරය හදලා දීපු දේ. ඒක හටගත්තු හැටි දකිනවා, ඒකේ අනිත්‍ය ස්වභාවය බලනවා, ඒකේ දුක්ඛයිත බව දකිනවා. මේක පිළිගත්තොත් නිදුකටපත් වෙන්නේ. හරි. මේක පිළිගත්තොත් නේ ආත්ම සංඥාව ඉන්නේ. මම ඉන්නවා දකින්න දෙයක් තියෙනවා කියලා. දැන් සම්මාදිට්ඨියේදී අන්න ඔය දැක්ම ගැන යම් කිසි අදහසක් එන්න ඕන. දැන් සම්මාදිට්ඨිය තියෙන කෙනාට තමයි දර්ශනාව කරන්න පුළුවන්. ලෝකය හදන දිට්ඨිය තමයි ඔය. ඒක සම්මාද මිච්ඡාද කියලා තමන් තේරුම් ගන්න. ලෝකය හදෙන්නේ මෙන්න මෙහෙමයි. මේ ආයතනෙට මුලා වෙලා මේ ආයතනෙ වැඩ කරන හැටි දකින්නේ. එහෙන් දකින්නේම එළියේ තියෙන දෙයක් කියලා පිළිගන්න. අර වතුරට එවෙන බල්ලා වගේ. අන බල්ලෙක් ඉන්නවා. අන දැකපු දෙය තියෙනවා. කියන දෘෂ්ටි ඒ දිට්ඨිගත වෙලා. දැන් මේ දෘෂ්ටියෙන් මිදිලා මෙච්චර කල් හිටිය දෘෂ්ටියෙන් මිදිලා එහෙන් දකින්නකොට තේරුම් ගන්න ඕන මේක මෙහෙම ක්‍රියාවලියක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරි. මෙහෙම තියනවා වගේ පෙනුනට මෙතන සිද්ධ වුණේ මේකක් නේ. එහෙන් හදලා දීපු වර්ණ සතහනක් මනසෙන් දැනගෙන එළියේ තියෙන රූපයක් කවදාවත් දැක ගන්න බෑ. ඇහැ නිසා හදලා දීපු ප්‍රසාද රූපයක් මනසට අරමුණු වෙලා. ප්‍රසාද රූපයේ තියෙනවද පටවිය ආපෝ තේජෝ වායෝ? අර කණ්ණාඩිය තුන ප්‍රතිබිම්බේ වගේ. ඕකේ තියෙනවද පටවිය ආපෝ තේජෝ? අල්ලන්න පුළුවන්ද? සදගතියක් තියෙනවද? රස්නයක් තියෙනවද? සීතලක් තියෙනවද? පටවිය ආපෝ තේජෝ වායෝ රූප දැක්කා කියලා කියන්නේ කවුද? මනස. විඥාණය කියන මායාකාරය තමයි කියන්නේ ඔන්න එළියේ තියෙන දෙයක් දැක්කා. මැජික් කාර්ය. දැකලා තියෙන්නේ මෙතන ඇති වුණ ප්‍රසාද රූපේ කියන එකේ පටවිය ආපෝ තේජෝ වායෝ නේ. ඒක හේතුඵල හින්දා ඇති වුණා. පටිච්ච සමුප්පන්නව ඇති වුණා. හරි. ඔව්. ඒක ඇත්ත ඇති හැටි දැක්කේ නෑ. එතකොට එළියේ තියෙන දෙයක් කියලා බාරගත්තා. ඊළඟට ඉතින් ඒක හින්දා කෙලෙස් ඇති කරගත්තා. දැන් කෙලෙස් ඇති කරන්නේ ලෝකෙට ආйти දේවල් වලට. හිතේ ඇති වෙන දේවල් හීන දකින හීන වලට කෙලෙස් ඇති වෙනවද? බාහිර ලෝකෙට ආйти දේවල් නෙමෙයි මේ මනසෙන්ම රැකපු හීනයක්. නැගිට්ටට පස්සේ කියන්නේ අවදි වුණාම තමයි හීනේ කියලා දන්නේ. නේද? එතකොට ඒ හින්දා තදබල කෙලෙස් ඇති වෙනවද? ඒවා අයිති කරගන්න උත්සාහ කරනවද? හීනෙන් දැක්ක දේවල් නෑ. ඇයි? හිතෙන් මවපුවා කියලා දන්නවා. මේ ඇහෙන් දැකලත් නැව්වේ හිතෙන් නම්. දැන් දවල් හීනයක් දැක්ක කියලා හිතාගන්න එක තමයි තියෙන්නේ. ප්‍රඥාවෙන් තමයි ඇහැරවන්නේ. දැන් ඔය නිදාගෙන ඉන්නේ ඔන්න ඇහැරවනවා ප්‍රඥාවෙන්. හීනේ තුල දිරවට ඇයි ගහන්නේ? ඇයින්ද තමයි නැගිටින්න කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන ඔය නිදාගෙන ඉන්නේ නැගිටින්න. මෝහ අන්ධකාරී නිදි හොඳටම. ප්‍රඥාව අවදි කරගන්න. එතකොට මේ ඉන්නේ හදාගත්තු හීන ලෝකවල. තමන් තුල මනසේ හදපු ලෝකෙ එළියේ තියෙනවා කියලා හිතාගෙන නේද? ලෝකය තමන් තුලයි කියලා දේශනා කළා. ලෝකය දකින්න කිව්වේ කොහෙන්ද? ගම්බයක් පමණ වූ මේ ශරීරය තුලයි ඔය ලෝකේ තියෙන්නේ. ඇයි ඒ බඹේ ඇතුළට දැම්මේ? ආයතන හයට. ඇහ කන නාසය දිව ශරීරය මන. ඔය හයෙන් හිර වෙලා ඔය හයට මුලා වෙලා මනසෙන් හදපු විඥාණයෙන් හදපු ලෝකයක් ඔය තියෙන විඥාණය කියන මායාකාරය හදපු ලෝකයක්. ඒ මන කියන ආයතනෙට ඉන්නේ අර පහෙන් අරන් දෙන දේවල්. අර පහෙන් සක්කාය දිට්ඨිය හදනවනේ. ඒක තමයි ධම්මාරම්මනේ මනට. එතකොට මේ ධම්මාරම්මනේ ඒකයි සබ්බේ ධම්මා අනත්තාති. ඕක ඔතනින් තමයි ආත්ම හැඟීම එන්නේ. මෙන්න මට දකින්න දෙයක් තියෙනවා. ධම්මතාවයක් තියෙනවා. සබ්බේ ධම්මා. එතකොට සබ්බේ ධම්මා තේරුම් ගන්න ඕන අනත්තයි. මනසට අරමුණු වෙන දෙයක් මිසක් මෙතන මමයි දකින්න දෙයකුයි කියන ආත්ම හැඟීමකට දාගන්න හොඳ නැහැ. සක්කාය දිට්ඨියෙන් දාගන්න හොඳ නැහැ. මෙතන මේ ධම්මතා සේරම මනට අරමුණු වෙන අනත්ත්ව ස්වභාවයක් තියෙනවා. සබ්බේ ධම්මා අනත්ත. ඔව් සංඛාර අනාත්මා කියන්නේ. සංඛාර ටික තමයි දැන් මේ මනසට දෙන්නේ. ආත්ම හැඟීම. හරි. සංඛාර ටික අනිත්‍යයි. ඇයි? හිතේ ඇති වෙන දේ එහෙමම නැති වෙලා යනවා. නැතුව මේ එළියේ තියෙන දේවල් මෙරිලා යන එක නෙමෙයි ඒවා අනිත්‍ය. හිතේ ඇති වෙන දේ හිතත් එක්කම හටගත්ත නැති වුණා, නිරුද්ධ වුණා. හරි. සංඛාර කියන්නේ චේතනා ටික. මේ චේතනා ටික කියන්නේ හදලා දුන්නේ ඔක්කොම. ඒවා අනිත්‍යයි. ඒවා අපිය දුකටපත් කරනවා. සබ්බේ සංඛාර අනිත්‍යයි, සබ්බේ සංඛාර දුක්ඛයි. හැබැයි ධම්මා අනත්තාති. ධම්මා වලින් මේ ධම්ම තමයි මනසට අරමුණු වෙන්නේ. ධම්මා ආරම්මන. ඒවයින් තමයි ආත්ම සංඥාව දෙන්නේ. මම ඉන්නවා. සක්කාය දිට්ඨිය. හරි. සබ්බේ ධම්මා අනත්තාති. ඔව්. ඒවයි අනිත්‍ය බලලා හරියන්නේ. අනත්ත. සබ්බේ ධම්මා අනත්තාති. එතන මේ ආත්ම සංඥාව උතන තමයි ගොඩ නැගෙන්නේ. ඒතර මේ හැදෙන ස්වභාවයේ තේරුම් ගත්තොත් එයි එතන රැවටුනේ හින්දා තමයි මේ ආත්ම සංඥාව එන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහෙන් ගන්න දේවල් මනසට තමයි බාර කරන්නේ. මනසට ගන්නකොට තමයි ආත්ම දෘෂ්ටියෙන් ඕක ගන්න. හරි. සක්කාය දිට්ඨිය ඇති වෙන විදිහට ගන්න. එතකොට මේ ධම්ම සබ්බේ ධම්මා සියලු ධර්මතා ධම්මාරම්මන ඔක්කොම ආත්ම ස්වභාවයක් නැහැ ඇත්ත තත්ත්වේ. අපි මුලාවෙන් ගත්තොත් ආත්ම ස්වභාවය. එහෙම දෙයක් තියෙනවා ඒක දකින්න මම ඉන්නවා. ඔව්. එතකොට සබ්බේ ධම්මා අනත්තාති. දැන් මේ දෙයක් කියනකොටම දැන් හිතෙන් තමයි ওই දෙයක් කියලා හිතුවේ කියන එක තේරුම් ගන්න පළවෙනි දේ. හරි. හිතෙන් තමයි දෙයක් කියලා හිතුවේ. නැතුව පටවියාපෝ තේජෝ ආයෝ මේ ෆිසිකල් තියෙන දෙයක් නෙමෙයි. මනසට පේනවා දෙයක් තියෙනවා කියලා. හරි. නැව්. විඥාණය තමයි දැනගන්නේ දෙයක් කියලා. ඒ විඥාණයෙන් කරන මායාවක් ඒක. ඔව්. ඒක දැක්කේ නැති ගමන් අර එළියේ තියනවා කියලා විශ්වාස කරන දේ බාරගත්තු රූපේ ඔන්න මනසෙන් අඳුර ගන්නවා, කැමැතිද අකමැතිද කියලා දානවා. ඊළඟට ලෝභ දේශ ඇති කර ගන්නවා, තණ්හාව ඇති කර ගන්නවා. ඈ ඊළඟට ඉතින් රණ්ඩු වෙනවා, කලහ විවාද කරනවා නේද? ඈ ඔව්. ඉතින් ඒක බලන්න නම් ඉස්සෙල්ලා ඔය අවබෝධය කරගන්න ඕනේ. ඔය අවබෝධය ගන්න නැතුව අභ්‍යන්තරේ බලනවා කියලා එකක් නැහැ. හරි. ඒ අවබෝධය තමයි සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි ඔය ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඒක ලෝකෙට අයිති දැක්මක් නෙවෙයිනේ. දැන් පේනවද? ලෝකෙට අයිති දේ පිළි අරන් කරන භාවනාවෙයි ලෝකෙට අයිති දේ ඇති වෙන්නේ මෙන්න මේ හේතුප්‍රත්‍යයන් නිසා මෙහෙමයි එක වෙලා තියෙන්නේ කියලා දැක්මයි. මේ ආයතන නිසානේ ලෝකයක් හදලා තියෙන්නේ. අන්න එතකොට ලෝකෙ ඉක්මවා දකින්න පුළුවන්. සම්මත දැක්ම නෙවෙයි. චක්කු විඥාණයෙන් කියන දේ පිළිගත්තනම් ඇහැකුයි රූපෙකුයි තියෙනවා කියලානේ චක්කු විඥාණයෙන් කියන්නේ. ඒ දේ හොයන් නැතුව විමසන් නැතුව පිළිගත්තනම් රූපෙත් දාරගත්තා ඇහත් දාරගත්තා. කියන්නේ ලෝකෙට අයිති රූපයත් දාරගත්තා මට අයිති ඇහත් දාරගත්තා. චක්කු විඥානේ විශ්වාස කළාන. ඔව්. ආයතන වලින් මිදීමමයි නිවන. සලායතන නිරෝධා. පටිච්ච සමුප්පාදේ කියනවා නේද? සලායතන නිරෝධහ පත්ත නිරෝධෝ වෙන විදිහක් නැහැ. ආයතන නිරෝධ වෙන්නේ ලෝකෝත්තර දැක්මකින් විතරයි. නැත්තම් ඇහැටත් අහු වුණා රූපෙටත් අහු වුණා. දැන් බලන්න ඇහෙනුයි රූපෙනුයි දෙකම ඒ දෙකම නිරෝධ වෙනවා ඒ දැක්ම තුල. හරි. එතෙන් තමයි සලායතන නිරෝධයයි පත්ත නිරෝධයයි මුළු පටිච්ච සමුප්පාදෙම නිරෝධයි. විඥානෙත් නිරෝධයි, නාම රූපත් නිරෝධයි, සලායතනත් නිරෝධයි, පස්ස නිරෝධයි. ඒ නිසා හටගන්න තේරම නිරෝධයි ඒතකොට. ඒ ටික වෙන්න අවිද්‍යාවත් නිරෝධයි. ඇත්ත ඇති හැටි දකින්න ඕන. නේද? අවිද්‍යාවෙන් හදන සංඛාරත් නිරෝධයි. නිරෝධයි කියන්නේ ඕක දැන් ඇති වෙන හැටි දකිනවා. ඒකට අවිද්‍යාව දුරු වෙනවා. දැන් ලෝකය දැන් ඇති වෙන හැටි දැක්කේ නැත්නම් ලෝකය හටගෙන ලෝක සමුදය දකිනකොට මොකද වෙන්නේ? ලෝක නිරෝධය පේනවා. මේ ලෝකේ ඇති වුණ හැටි දැක්කනම් නිරෝධෙත් පේනවා. එහෙම රැවටුණත් නේ ලෝකේ හැදිලා තියෙන්නේ. රැවටුන් නැත්තම් ලෝකේ නැහැ. දැන් බල්ලෙක් ඉන්නවා කියලා රැවටුණොත් නේ බල්ලෙක් ඉන්නේ. ඇත්ත ඇති හැටි දැක්කොත් බල්ලා ඉන්නවද? නෑ. ඒ බල්ලා කියන ලෝකේ නිරෝධයි ඒතකොට. ලෝකෙට අයිති දේ නිරුද්ධ වෙනවා ලෝකේ ඇත්ත තත්ත්වය දකිනකොට. ලෝකේ හටගත්තේ ඇයි කියලා දකිනකොට. ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි දැන් හොයාගන්න තියෙන මාර්ගය. ඔය අවබෝධයෙන්න නම් මොනවද කරන්න ඕන? අන්න විදර්ශනාව පටන් ගන්නවා. ලෝකෝත්තර විදර්ශනාව එතකන් කරන්නේ ලෞකික විදර්ශනාව, ලෝකෙට අයිති විදර්ශනාව. ලෝකෝත්තර මාර්ගයක් පටන් ගන්න, ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති කර ගන්න ඕන. මිත්‍යා දෘෂ්ටිය තියලා සම්මාදිට්ඨිය කියන්නේ අවේ සම්මාදිට්ඨිය එක එක මට්ටමින් එන්නේ. යන්තම් දැනගත්තු ගමන් හිතන්න එපා මේ සම්මාදිට්ඨියේ උපරිමයේ කියලා. සෝවාන් පුද්ගලයා එක මට්ටමක සම්මාදිට්ඨියක, සකෘදාගාමී පුද්ගලයා තව මට්ටමක සම්මාදිට්ඨියක, අනාගාමී පුද්ගලයා තව මට්ටමක, රහතන් වහන්සේ තව මට්ටමක. ඒ දකින්නේ තමන්ගේ ප්‍රඥාවේ මට්ටම අනුව. හරි. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාට වඩා සාපේක්ෂව හරි පැත්තක් දකිනවා ලෞකික සම්මාදිට්ඨිය හදාගන්න කෙනා. නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනා පින්පව් විශ්වාස කරන්නේ නැහැ, කර්මඵල විශ්වාස කරන්නේ නැහැ, මුකුත් නැහැ. එයා එහෙමම අපායේ යනවා. මොකද හොඳ වැඩ කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා කියලාවත් විශ්වාස කරන්නේ නැහැ. ඊට වඩා ටිකක් එහාට යනවා කර්මඵල අදහන කෙනා. නෑ නෑ, පින් කළොත් හොඳ ප්‍රතිඵල තියෙනවා, පව් කළොත් නරක ප්‍රතිඵල තියෙනවා. හැබැයි එයා ලෝකේ යනවා. ඈ, එයාගේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ලෝකෝත්තර නෙමෙයි, ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. ඒකට කියනවා අපි ලෞකික සම්මාදිට්ඨිය. එහෙම නැත්නම් කම්මස්සකතා සම්මාදිට්ඨිය, කම්පල අදහන සම්මාදිට්ඨිය. ලෝකෝත්තර දැක්ම එනකොට කර්මඵල කතාවක් නෙමෙයි ඔය කතා කරන්නේ. පින්පව් මට්ටම නෙමෙයි ඔය කතා කරන්නේ. දිව්‍ය ලෝකේ යනවද අපායේ යනවද කියන එක නෙමෙයි ඔය කතා කරන්නේ. මොකද්ද? ලෝකෙන්න මිදෙන, ලෝකේ ඉක්මවා යන මට්ටම ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ ලෝකෙට අයිති ඒවා යෙදෙන්නේ නැහැ. ඈ, මේක පිනක්ද මේක පවද්ද ඒ කතා නෑ එතෙන්දි. හරි. හේමත්ත මේ දෙන්නේ නෑ. මදුරුවෙක් මරුවට කවුද, කරෝල කෑවට කවුද, රමේම ඒවා මේ ලෝකෙට අයිති කතා ටික. ඈ, දැන් මේ ලෝකෝත්තර දැක්ම, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියනකොට ඒක අර සම්මත ලෝකෙට අයිති ඒවා නෙවෙයි එතකොට කතා වෙන්නේ. මේ ඇහැ අපිව රවට්ටනවා නේද? කන අපිව රවට්ටනවා නේද? ආ, මේ ආයතන නිසා නේද මේ මුලාව ඇති වෙලා තියෙන්නේ? ආයතන ටික පිළි අරන්, රූප පිළි අරන්, ඒවට අරමුණු වෙන ලෝකෙ පිළි අරන්, ඒ නිසා නේද මේ සසර යෑම තියෙන්නේ? මේව පිළිගත්තේ නැත්නම් සසරට අහු වෙන්නේ නැහැනේ. මාරයට අහු වෙන්නේ නැහැනේ. නේද? ඒ ආයතන පිළිගන්න තරමට තමයි මාරයට අහු වෙන්නේ. ආයතන ඉක්මවා දකිනකොට මාරයට අහු වෙන්නේ නැහැ. හරි. ඒක තමයි ඒ ලෝකෝත්තර දැක්ම කියන එක. ඉතින් ඒක ගැන එහෙම අනුමාන ඥානයක්වත් ඇති කර ගන්න ඕන මෙහෙම දෙයක් වෙන්නේ නැති මේක. මොකද තව තව මෙනෙහි කර කර බලන්න ඕන. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? හරි. මෙනෙහි කරන්න, සාකච්ඡා කරන්න, ඒව ගැන තව තව හොයලා බලන්න, කතා කරන්න. ඔව්. ඔව්. එතකොට තමයි අවබෝධයක් එන්නේ. ඒ අවබෝධය තමයි තමන්ට උදව් වෙන්නේ මාර්ගය වඩන්න. ඒකේ තව කෙනෙක් කියන භාවනාව කරගෙන යනවට වඩා තමන්ම මාර්ගයේ උපදවා ගැනීමක් තියෙන්නේ සම්මාදිට්ඨිය ඇති කර ගන්න කෙනාට. හරි. එතකොට මගෙන් ඇවිල්ලා අහන්න ඕනේ දැන් මොකද්ද කරන්න ඕනේ? ආ අපි අනිත්‍ය බලබලා හිටියා දැන් මොකද්ද කරන්න? එහෙනම් දැන් මං කියා දෙන්නෙත් නැහැ, කියා දෙන්න දන්නෙත් නැහැ. මාර්ගේ තම තමන් උපදවා ගන්න ඕන දෙයක් අපිට ධර්මයේ උපයෝගී කරගන්න පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය ඇති කරගත්තු කෙනා දන්නවා මොකද්ද කරන්න ඕන, මොකක් කළොත්ද ලෝකෝත්තර මාර්ගයේ වැඩෙන්නේ, මොකක් කළොත්ද ලෞකික. ඒතකොට විදර්ශනාව මොකද්ද කියලා ගිහිල්ලා තව කෙනෙක්ගෙන් අහන්න ඕනේ නැහැ ඒතකොට. නේද? ඉතින් බුදුදහම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ධර්මයේ ගුරු තනතුරේ තියාගන්න. කියා දෙන කෙනා නෙවෙයි. ධර්මය තේරුම් ගන්න බලන්න බුදුදහම. ඒතකොට ගුරුවරයා Taman ළඟම ඉන්නවා. ඒක තේරුම් ගන්න නුවණ වඩන්න ඒකට ඒ දැක්ම ඇති කරගන්න උත්සාහ කරන්න. හරි. අයි හිතනවා යම් කිසි අවබෝධයක් එන්නේ නැති කියලා. එලාව ගියා දැනෙන්නේ. ඔව්. එහෙම තමයි මේ ධර්මය කතා කරනකොට ධර්මය මෙනෙහි කරනකොට කාලයට අහුවෙන්නේ නැහැ ලෝකෝත්තර දැක්ම. ඔව්. ඒවා ආයේ ආයේ අහන්න, හිතන්න, සාකච්ඡා කරන්න, ගැටලු තියෙනවා නම් ආයේ ආයේ ප්‍රශ්න කරන්න, ධර්මය කියන එක හොයන්න කියලා කියන්නේ විමසන්න. ඔව්. භාවිතා බහුලී කතා. භාවිතා කරන්න දැනගන්න ඕනේ. අහන්න ඕන සුතමේ ඥානෙ. ඊළඟට හිතන්න ඕනේ චින්තාමේ ඥානෙ. ඊළඟට භාවිතා කරන්න ඕන භාවනාවට ඒක යොදා ගන්න ඕන. භාවනාවට කියන්නේ ඕක දැන් ඉතින් ඉස්කලංකෝ බලන්න ඕනේ. හැට මොකක් හරි තේනකොට ඉවත් කරලා බලනවා කියලා දෙයක් නැහැ. ඉතින් ඔය බැලීම තුලින් ඒක ඉවත් වෙනවා. නේද? දැන් බල්ලගේ රැවටීම අතන බල්ලෙක් නෙවෙයි ওই ඡායාවක් කියන අදහස එනකොටම හරිද මුලාවෙන් තිබුණ සංඥා ඔක්කොම අයින් වෙනවා. නැතු එක එක අයින් කරලා බලනවා කියලා කතාවක් නෙවෙයි ওই තියෙන්නේ. අවබෝධ එනකොට අපේ වැරදි අදහස් ටික ඉබේම නැති වෙනවා. හරි? ප්‍රඥාව එනකොට මෝහය දුරු වෙනවා. මුලාව දුරු වෙනවා. නැතු මෝහය නැති කරලා ප්‍රඥාව ලබා ගන්නවා කියලා එකක් නෙවෙයි. ඒ හරියට අඳුර නැති වෙනකොට ආලෝකය එනවා. නේද? දැන් කරුවල තැනක පානක් පත්තු කරනකොටම ආලෝකය එනවනේ. ඉස්සෙල්ලා අඳුර කොහෙන් හරි ගිහින් තියලා ආලෝකය අරන් එනව නෙවෙයිනේ. අඳුර නැති කරනවා කියන එකයි ආලෝකය ඇති කරනවා කියන එකයි දෙකම එකයි. හරි? ප්‍රඥාව ඇති වෙනවා කියන්නේම මුලාව නැති වෙනවා. ඒ දෙකම එකයි. එකක් ඉස්සෙල්ලා කරලා අනිත් එකට යනව නෙවෙයි. ඒ ඇත්ත හිතේට දකින්න. හොඳයි. අපි මේ කාලය තුල භාවනාවල යෙදුණා. කාලය තුල ලොකු සීලයක් රැකුණා. ප්‍රඥාව වැඩෙන්න ආපච්චා